නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අයං උච්චති භික්කවේ අරිය ශාවකෝ අපචිනාතිනෝ ආචිනාති පජහතින උපාදීයති විසීනේතිනෝ උස්සීනේති විධූපේති න සන්ධූපේති ති ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ දිනවල කන්ද සංයුත්තේන කජ්ජනීය සූත්‍රය සාකච්ඡා කරමින් පසු වෙනවා. මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ස්කන්ධයන් අනුසාරයෙන් අපිට සිද්ධ වෙන උපාදානයන් සම්බන්ධයෙන්, එමත් නැත්නම් අපි උපාදාන කරමින් මේ ස්කන්ධයන් රැස් කරමින් කාලය ගත කරන ආකාරය ගැන සැහෙන විස්තරයක් කරනවා. ඉතින් ඒක ඇත්තටම පටන් ගන්නේ පුබ්බේ නිවාසානුසති ඥානයක් මුල් කරගෙන බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. කොයිතරම් අපි පෙර භවයන් ගැන සිහි කළත් ඒක ආත්ම භව දෙක තුනක් වෙන්න පුළුවන්, සිය ගණනක් වෙන්න පුළුවන්, දහස් ගණනක් වෙන්න පුළුවන්, කල්ප ගණනක් වෙන්න පුළුවන්. කොපමණ අපි මේවා සිහි කළත් ඒ සිහි කරන්නේ මේ පංච උපාදානස්කන්ධයමයි කියලා දේශනයක් කරනවා. ඉතින් ඒක අතරින් එතකොට අපි කොතරම් පරිහරණය කරත්, කොතරම් භව සංසාරයේ සැරිසරුවත්, අපි මේ ස්කන්ධ පහක් මූලික කරගෙන තමයි කටයුතු කරලා තියෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ ස්කන්ධයන් ගැන අපිට යම් විවරණයක් දෙනවා. එක එක ස්කන්ධය හඳුන්වා දීමක් කරනවා. මොකද්ද මේ රූපස්කන්ධය කියන්නේ, මොකද්ද වේදනාස්කන්ධය කියන්නේ, මොකද්ද සංඥාස්කන්ධය කියන්නේ, මොකද්ද සංස්කාරස්කන්ධය කියන්නේ, මොකද්ද විඥානස්කන්ධය කියන්නේ කියලා යම්කිසි විවරණයක් කරනවා. එතකොට ඒ විවරණයෙන් පස්සේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කරන්නේ දැන් මේ ස්කන්ධයන් ගැන ඒ කරන විවරණය අවසන් වුණාට පස්සේ දැන් සෑහෙන විස්තරයක් අපිට හම්බ වෙනවා. ඒ ස්කන්ධය කොහොමද අපේ මනස ආක්‍රමණය කරන්නේ, කොහොමද අපේ මනස කාදමන්නේ කියන එක සම්බන්ධයෙන්. එතකොට එන්නේ ඒ සම්බන්ධයෙන් තමයි අපිට විපස්සනාවක් වඩන, නැත්නම් භාවනාවක් දියුණු කරන යෝගාවචරයේක් වශයෙන් සෑහෙන කරුණු රාශියක් අපිට මුණ ගැහෙන්නේ. මොකද එහෙම නැත්නම් අපිට මේ සූත්‍රයේ සාරය උකහා ගන්න අමාරුයි. දැන් අපි බලන්නේ ටික ටික කොහොමද මේ තොරතුරු තේරුම් අරගෙන අපේ භාවනාවට මේකෙන් ආලෝකයක්, මඟ පෙන්වීමක් ලබා ගන්න කියලා. අපි එතකොට රූපස්කන්ධය, වේදනාස්කන්ධය පසු කරගෙන ගියා. ඊළඟට ගිය සතියේදී අපි සංඥාස්කන්ධය ගැන යම් පමණක සාකච්ඡාවක් කළා. ඒක අපි කෙටියෙන් මතක් කරගත්තොත් අපේ මනසේ තැම්පත් වෙනවා විවිධ සංඥාවන්. පුංචි කාලේ ඉඳන් අපි දේවල් ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නකොට අපි දේවල් ටික ටික තේරුම් ගන්නවා. මේවා රූප, මේවා සද්ද, මේවා ගන්ධ සුවඳ, මේවා රස, මේවා ස්පර්ශයන් කියලා අපි තේරුම් ගන්නවා. පුංචි කාලේ ඉතින් අපේ ගුරුවරු, අපේ අම්මලා තාත්තලා ඉතින් අපිට ඒව උගන්වනවා. මේ තියෙන විවිධ පාට, මේ තියෙන්නේ විවිධ හැඩ කියලා අපි තේරුම් ගන්නවා. ඒවා ටික ටික අපේ මනසේ තැම්පත් වෙනවා. ඊළඟට විවිධ සද්ද, ඒවත් අපි හඳුන ගන්නවා. ඒවත් අපේ මනසේ තැම්පත් වෙනවා. ඒවා තියෙන විවිධ රටාවන්, විවිධ සංඛ්‍යාතයන් අපි නොදැනුවත්වම අපේ මනසේ ගබඩා වෙනවා. ඊට පස්සේ විවිධ රස, පැණි රස, තිත්ත රස, ඇඹුල් රස, ඉතින් මේ වගේ විවිධ රසයනුත් අපි හඳුන ගන්නවා. ඒවැනුත් යම්තරතුරු රාශියක් අපේ මනසේ තැම්පත් වෙනවා. ඊට පස්සේ ගඳ සුවඳ සම්බන්ධයෙන් ගත්තොත් එතනත් ඒ ආකාරයෙන්මයි විවිධාකාර අන්දමේ ගඳ සුවඳ අපේ මනසේ තැම්පත් වීම සිද්ධ වෙනවා. ඊළඟට අපි කයෙන් විවිධ දේවල් ස්පර්ශ කරනවා. සිඳු දේවල්, ගොරෝසු දේවල්, රළු දේවල්, මෘදු දේවල්, උණුසුම් දේවල්, සිසිල් දේවල් ඉතින් අපි මේ විදිහට ස්පර්ශ කරනවා. ඒවා හා සම්බන්ධ යම්තරතුරු රාශියකුත් අපේ මනසේ තැම්පත් වෙනවා. ඒතොර මෙන්න මේ ඉඳුරන් පහෙන් ගන්න අරමුණු, ඒවා ඉතින් අපිට බාහිර අරමුණු කියලා කියන්න පුළුවන්. මේවා තුලින් උකහාගත්ත යම්තරතුරු රාශියක් අපේ මනසේ තැම්පත් වෙනවා. හැබැයි ඊටත් අමතරව තියෙන සංකීර්ණම තැන තමයි මනස. ඒ මනසෙන්මත් හදා ගන්නවා අර තොරතුරු රාශියක්. ඒවත් අපේ මනසේ තැම්පත් වෙනවා. ඒ කියන්නේ දැන් අර ගත්ත රූප සතහන්, රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, ඊට පස්සේ ස්පර්ශ සංඥා, මේවා ඔක්කොම අන්තිමට ගබඩා වෙලා, සෑහෙන ප්‍රමාණයක් ගබඩා වෙලා ඊට පස්සේ මනසෙනුත් කැලී එකතු වෙලා තමයි මනසින්මත් හදාගත්ත සංඥා ගොඩක් ක්‍රියාත්මක වෙන්නේ. අපි ඒකට ධම්ම සංඥා කියලා නමක් ධර්මයේ පාවිච්චි කරනවා. දැන් එතකොට මම මේ විදිහට ගියපාර සංඥා ගැන සෑහෙන විස්තරයක් කරාම ඇතැම් පින්වතුන් ප්‍රශ්න කීපයක් නගලා තිබුණා. මට පෞද්ගලිකවත් ලියලා තිබුණා මේ සංඥාවන් සහ අපේ මතකය අතර යම්කිසි සම්බන්ධයක් තියෙනවද කියන කාරණය ගැන. ඉතින් ඒක ගැන මම ටිකක් හොයලා බැලුවා. මේ සංඥාවන් හා ඊළඟට මතකය සම්බන්ධයෙන් තියෙන අපේ සම්බන්ධය. ඉතින් එතකොට ඒ සම්බන්ධයෙන් යම් තොරතුරු ටිකක් හම්බ වෙනවා. ඒකේ තියෙනවා ඇත්තටම මේ සංඥාවල ක්‍රියාකාරීත්වය සලකලා බැලුවාම අර වගේ අපි ඇතුළට ගන්න තොරතුරු ඊට පස්සේ අපිලේ ගබඩා වෙලා ඊට පස්සේ අපි ඒවා වෙනත් අවස්ථාවකදී එළියට ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. දැන් ඔබ හරියට උපමාවකින් කියනවා නම් අපි ඔය පරිගණක ක්ෂේත්‍රයේ පාවිච්චි කරන මේ hard disk එකක් කියලා කියන තොරතුරු ගබඩා කරන දත්ත ගබඩා කරන උපකරණයකට අපිට පුළුවන් දත්ත ගබඩා කරන්න යම් අවස්ථාවකදී. ඊට පස්සේ දත්ත යා ගබඩා කරගෙන ඉන්නවා. ඊට පස්සේ වෙනත් අවස්ථාවකදී අපිට පුළුවන් කොමනා වුණාම ඒ දත්ත ඒ ආකාරයෙන්ම මේ විදිහටම එළියට ගන්න. ඉතින් මේ විදිහට අපේ තොරතුරු ගබඩා කිරීම කියන එක සාමාන්‍යයෙන් කරන්න පුළුවන් වැඩක් දැන්. දැන් අපේ මනසේ හැබැයි ඔයිට වඩා වෙනස් ක්‍රියාකාරීත්වයක් තියෙනවා. අපි තොරතුරු ගබඩා කිරීමේදී අපි මේ ඇත්ත වශයෙන්ම දකින අහන දැනගන්න තොරතුරුමද අපි මේ ගබඩා කරන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. මොකද අපි මේ ඉඳුරන් අනුසාරයෙන් මේ තොරතුරු ඇතුළට ගන්නකොට ඒ අවස්ථාවේදීත් අපේ හිත ඇතුලේ තියෙන විවිධ කෙලෙස්, එහෙම නැත්නම් අපේ තියෙන විවිධ නැති, අපේ තියෙන විවිධ නැඹුරු, අපේ තියෙන ආසාවන් මේවා සෑහෙන බලපෑමක් කරනවා අපි මේ ඇතුළට ගන්න තොරතුරු සම්බන්ධයෙන්. ඉතින් එතකොට මොකද වෙන්නේ? අපි මේ ඇතුළට ගන්න ඇත්ත වශයෙන්ම ඒ ඉඳුරන් අපිට සපයන ඒ තොරතුරම නෙමෙයි. අපි ඒකට අපේ අතින් දාපු කෑල්ලකුත් එක්ක තමයි අන්තිමට අපි අරගෙන තියෙන්නේ. අපිට ඕන කෑල්ල, අපි කැමති කෑල්ල, අපි කැමති තොරතුර, ඒකට සෑහෙන වර්ණ ගැන්වීමක් කරලා අපේ අතින් කෑලි එකතු කරලා අපේ අතීත අත්දැකීම්, අපිම හිතාගත්තු දේවල්, අනාගතය හා සම්බන්ධ ප්‍රාර්ථනාවන් මේවෙන් සෑහෙන මිශ්‍ර කරලා තමයි අපි ඇතුළට තොරතුරු අරගෙන තියෙන්නේ. ඊට පස්සේ මේවා ගබඩා කරද්දිත් ඒ වගේමයි අපි වැඩියෙන්ම කෙලස් දනවපු, අපි වැඩියෙන්ම මුලා වෙච්ච ඔන්න ඒ වගේ තොරතුරු ටිකක් තමයි අපි ගබඩා කරන්නේ. දැන් ඔයම ගබඩා කරලා තියෙද්දිත් අපිට ඒ තොරතුරු ටික එහෙම්මම තියෙන්නේ නැහැ. දැන් අපි අර කලින් මතක් කරපු පරිගණක ක්ෂේත්‍රයේ පාවිච්චි කරන hard disk එකක් ගත්තොත් ඒකේ ඒ තොරතුරු ටික එහෙම්මම තියෙනවා. වෙනසක් වෙන්නේ නැහැ. දැන් අපේ මතකේ එහෙම නෙමෙයි. අපේ මතකේ තොරතුරු ගබඩා වුණාට පස්සේ අපි ඉතින් නිකන් ඉන්නේ නැහැ. තව තව ඉතින් වෙන වෙන කටයුතු වල නිරත වෙනවා. ඒ හරහා අර ගබඩා වෙච්ච තොරතුරු වලට යම්කිසි බලපෑමක් තියෙනවා. අපි දිගට තව තව කටයුතු කරද්දි, තව අත්දැකීම් ලබද්දි, තව තව රූප බලද්දි, සද්ද අහද්දි, ගඳ සුවඳ බලද්දි මේ විදිහට අපේ අනිකුත් කටයුතු කරගෙන යනකොට අර මේ වෙනකොටත් ගබඩා වෙච්ච තොරතුරු රාශියට සෑහෙන බලපෑමක් ඒ අපේ අනිකුත් කටයුතු හරහා සිද්ධ වෙනවා. ඊට පස්සේ වෙනත් අවස්ථාවකදී අපි දැන් මේ ගබඩා කරගත්ත තොරතුරු, මතක තියාගත්ත තොරතුරු අපි මතක් කරගන්නවා නම්, එළියට අරගන්නවා නම් එතෙන්දෙත් අපේ තියෙන රුචි අරුචිකම් වලට, අපේ තියෙන ලැබැඳියාවන් වලට, අපේ තියෙන ඒ අවස්ථාවේ මනසේ තත්වයට මේ එළියට එන තොරතුරු බලපානවා. ඒ කියන්නේ අපේ මනස පැහැදිලි නම් තියෙන තත්වේ නෙමෙයි, අපැහැදිලි නම් එළියට එන තොරතුරු. යම් අවස්ථාවක මම මේ ගබඩා කරගත්ත තොරතුරු ටික එළියට ගන්න මොහොතේදී මගේ මනසේ සිදුවෙන ක්‍රියාකාරීත්වය, ඒ අවස්ථාවේදී පවතින මානසික තත්වය සෑහෙන බලපානවා මේ එළියට අපි ගන්න තොරතුරට යම්කිසි බලපෑමක් කරන්න. ඉතින් ඒ අනුව අපිට තේරෙනවා අපි තොරතුරු ගනිද්දිත් මේ තොරතුර ඇත්ත වශයෙන්ම සත්‍ය තොරතුරම නෙමෙයි aran තියෙන්නේ. ඊට පස්සේ ගබඩා වෙන්නේත් අපිට වමනා අපි පෙරාගත්ත තොරතුරු ටිකක්. ඒකටත් අපි අපේ තියෙන ආශ්‍රව අනුසය ධර්මයන්ගේ යම් බලපෑමක් තියෙනවා. ඊට පස්සේ මේක තැම්පත් කරගෙන ඉන්න වකවානුව තුලත් ඒවට යම් යම් වෙනස්කම් සිද්ධ වෙනවා. මොකද අපි නිකන් ඉන්නේ නැහැ, තව තව කටයුතු වල නිරත වෙනවා. ඒ අනුවත් අපේ අලුත් අත්දැකීම් අනුවත් අර දැවත් මේ වෙනකොටත් ගබඩා වෙච්ච තොරතුරට යම්කිසි බලපෑමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි එළියට තොරතුරු ගන්නකොටත්, මතක් කර ගන්නකොටත්, එතෙන්දිත් මේ එළියට එන තොරතුරටත් අපේ ඒ අවස්ථාවේ මනසේ තත්ත්වේ බලපාන. චිතයට බැලුවහම සෑහෙන සංකීර්ණයි මේ ක්‍රියාදාමය. ඒ නිසා මේ සංඥා සම්බන්ධයෙන් අපි මතක තියාගන්න තියෙන්නේ ඔන්න ඔය වගේ තත්ත්වයක් තමයි සංඥා වලට තියෙන්නේ. ඉතින් අපි හිතන තරම්ම සරල නෑ මේ ක්‍රියාකාරීත්වය. ඉතින් ඊළඟට විශේෂයෙන්ම ඥානපෝනික ස්වාමීන් වහන්සේ එහෙම මතක් කරලා දෙනවා අපි කරන කටයුත්තේදී මේ සංඥා සම්බන්ධයෙන් අපි සතිමත් නොවි කටයුතු කරනකොට අපි අසීයෙන් කටයුතු කරනකොට අපේ ඇතුලේ තියෙන ඔන්නේ ruci arjukam සෑහෙන්න මේකට එකතු වෙලා රාග ද්වේෂ මොහයන් එකතු වෙලා ඒවැය බලපෑමක් සහිතව තමයි මේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ. දැන් ඒක ඇත්තටම මහා හත්ති පදෝපම සූත්‍රයේදී නැත්තම් සාරිපුත්ත මහරහතන් වහන්සේ මතක් කරනවා. දැන් අපි මේ සංඥාකරණය කරද්දි ඇත්තටම මහ වේදල්ල සූත්‍රයේ මහා හත්ති පදෝත්තුම සූත්‍රයේ මහ වේදල්ල සූත්‍රයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මතක් කරනවා මේ අපි සංඥාවන් ගබඩා කරද්දි මේ රාග ද්වේෂ මොහයන්ගේ බලපෑම. රාගෝ කෝ ආවසෝ නිමිත්ත කරනෝ, දෝසෝ නිමිත්ත කරනෝ, මෝහෝ නිමිත්ත කරනෝ කියලා බුදුරයා මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා දෙනවා. ඒ කියන්නේ මේ රාග ද්වේෂ මොහයන් තමයි මේ නිමිතිකරණයක් කරන්නේ. ඒ කියන්නේ අපේ මනස ඇතුලේ නිමිති ගැනීමක්, සංඥා ඇහිඳීමක් කරන්නේ මේ රාග ද්වේෂ මොහයන් තියෙන පදනමක් මත. එතකොට දැන් අපිට ලස්සන අවස්ථාවක් මුණ ගැහෙනවා ආනන්ද සූත්‍රය කියලා මේ සඳහන් වෙන ඒ වංගීස ස්වාමීන් වහන්සේ ලැබපු අත්දැකීමක්. එක්තරා අවස්ථාවකදී ආනන්ද ස්වාමීන් වහන්සේ වංගීස ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. හැබැයි මේ වංගීස ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට උන්වහන්සේ තාම මේ රහත් වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක් නෙමෙයි. ඒ නිසා ටිකක් වටපිට බලලා තියෙනවා. ඒ ඉන්ද්‍රිය සංවරය පවත්වන්න ටිකක් අඩුපාඩුකම් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා දැකපු යම්කිසි දර්ශනයක් නිසා උන්වහන්සේගේ හිතේ ලොකු රාගයක් ජනිත වෙලා තියෙනවා. රාගයක් පහළ වෙලා තියෙනවා. දැන් මේ සාවින්නස්සේගේ හිත රාගයෙන් දැවෙනවා. ඒ අවස්ථාවේදී උන්වහන්සේ කිසිම සැඟවීමකින් තොරව මේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා, ස්වාමීනි මගේ හිත දැන් රාගයෙන් දැවෙනවා. අනේ මං කෙරෙහි අනුකම්පාවෙන් මට පිහිට වෙන්න. කාම රාගේන ඩයිහාමි චිත්තම් මේ පරිඩයිහති. සාදු නිබ්බාන පණං භූමි අනුකම්පාය ගෝතමාති. මේ මගේ හිත දැන් කාමරාගෙන් දැවෙනවා. ස්වාමීන් වහන්ස මට ඒ රාගගින්නෙන් නිවෙන්න උපායක් දේශනා කරන්න. ඉතින් මේ අවස්ථාවේදී මේ ආනන්ද ස්වාමීන් වහන්සේ කරන දේශනාවේ දැන් අපි අර කතා කරපු සංඥා සම්බන්ධ තොරතුරු ගැන යම්කිසි විස්තරයක් එනවා. සංඥාය විපරීයසා චිත්තං තේ පරිඩයිහති. නිමිත්තං පරිවජ්ජේහි සුභං රාගූප සංහිතං. දැන් මේ ආනන්ද ස්වාමීන් වහන්සේ වංගීස ස්වාමීන් වහන්සේට දේශනා කරන ඔබ මේ විපරීත සංඥා රාශියක් ඇතුළට අරගැනීම නිසා තමයි දැන් මේ හිත දැවෙන්නේ. නිමිත්තං පරිවජ්ජේහි සුභං රාගූප සංහිතං. ඒ නිසා මේ සුභ නිමිති පරිවර්ජණය කරන්න. මේ සුභ නිමිති ඇතුළට ගන්න එක දැන් වළක්වන්න. රාග නිශ්චිත මේවා ලස්සනයි, මේක හොඳයි, මේක මේ ආකාරයෙන් කියලා මේ තමන්ගේ තියනේ රාගය මිශ්‍ර කරපු රාගයෙන් තෙත් වෙච්ච මේ නිමිති ගැනීම ක්‍රියාවලිය දැන් නවත්තා. ඔබ වහන්සේ මේ ඒ රාග නිශ්චිත නිමිති ඇතුළට ගන්න ගිහිල්ලා මේ සංඥාවන් විකෘති කරගෙන තමයි දැන් මේ හිත රාගෙන් දැවෙන්නේ. තේ යනවා අපිට තේරෙනවා අපි අසහියෙන් කටයුතු කරනකොට, අපි සතියෙන් තොරව කටයුතු කරනකොට අපේ හිතේ තියෙන රාග ද්වේෂ මෝහ අපි මේ චිත්‍රයට එකතු කළා. මේ සංඥා ඒ රාග ද්වේෂ වලින් රාග ද්වේෂ මෝහ වලින් තෙත් වෙලා තමයි අපේ ඇතුළට එන්නේ. අපි ගන්න සංඥාවල එහෙමනම් තියෙනවා අපි අතින් දාපු කොටසක්. දැන් අපි යම්සි කෙනෙක් දිහා බලනකොට අපිට ලොකු හිතේ ඇල්මක් ඇතිවීම සඳහා අපේ හිතේ යම්සි රාගයක් ඇතිවීම සඳහා අපි එකතු කරන රාග නිශ්චිත ස්වභාවයේ බලපාන ඒ අනුව තමයි අපි සංඥා උකහා ගන්නෙ. ඒ අනුව තමයි ඊට පස්සේ අපේ හිත දැවෙන්නේ. ඉතින් එහෙනම් අපිට තේරෙනවා මෙතන සංඥාකරණයට නිමිත්තකරණයට මේ රාග ද්වේෂ මොහයන්ගේ බලපෑමක් තියෙනවා. ඊටත් අමතරව සතියෙත් බලපෑමක් තියෙනවා. අපි බැරි වෙලාවත් සිහියෙන් කටයුතු කළොත් එහෙමනම් ටිකක් ආරක්ෂාවක් අපිට තියෙනවා. එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම අපි අර අපේ හිත ඇතුලේ තැම්පත් වෙලා තියෙන රාග ද්වේෂ මෝහයන්ගේ බලපෑමට යටත් වෙලා ඒකට අහු වෙලා ඒකේ දාසයෙක් බවට පත් වෙලා තමයි කටයුතු කරන්නේ. හැබැයි යම් වෙලාවක අපිට පුළුවන් නම් සතිමත්ව මේ කටයුත්තේ යෙදෙන්න. අපි සිහියෙන් ඉන්නවා නම් මොකද්ද මේ හිතේ සිද්ධ වෙන්නේ කියලා යම් අවධානයක් අපිට තියෙනවා නම් එහෙමනම් ඒ සතිය ආරක්ෂාව අපිට ලැබිලා තියෙනවා. ඒ නිසා තමයි අපිට එච්චර දුරට සමාලාට යා ගන්න බැරි නම් බුදුරජාන් වහන්සේ අදුතරමින් ඉන්ද්‍රිය සංවරය පවත්වන්න කියලා කියන්නේ. චක්කුණා රූපං දිස්වන්න නිමිත්තක් ගාහි හෝති නානු ව්‍යංජනක් ගාහි හෝති යත්වාදිකරණ මේතං චක්කු ඉන්ද්‍රියං අසංගතං විහෙරන්තං පාපක අකුසල ධම්මා අන්වාස්සවේයුං තස්ස සංවරාය පටිපජ්ජති රක්කති චක්කු ඉන්ද්‍රියං. ඔය විදිහට අවවාද කරනවා. ඒ කියන්නේ මේ ඇහැ පරිහරණය කරද්දී ඇහෙන් රූප බලනකොට ඒ නිමිති ගන්න යන්න එපා. අනු ව්‍යංජන ගන්න යන්න එපා. ඒවා ගන්න යෑම නිසා මේ හිත රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් තෙත් වෙනවා. පැටලෙනවා. දැවෙනවා. ඒ නිසා එබඳු අවස්ථාවකට ඉඩ නොදී රක්කති චක්ඛේන්ද්‍රය මේ ඇහැ ආරක්ෂා කරගන්නවා. ඇහෙන් අනවශ්‍ය දේවල් බලන්න යන්න නැතුව පුළුවන් තරම් ඉන්ද්‍රිය සංවරයක් පවත්වනවා. ඒ අනුව අපිට තේරෙනවා අපි කොතරම් මේ ගැඹුරු දේවල් සාකච්ඡා කරත් මේ ඇත්ත වශයෙන්ම සීලය හා සම්බන්ධනුත් මෙතෙන්දී යම් අවධානයක් යොමු කරන්න අවශ්‍යයි. ඒ කියන්නේ අපි ඉන්ද්‍රිය සංවරය කියන එක, ඉන්ද්‍රිය සංවර සීලය කියන එක ඉතාම වැදගත් වෙනවා. අපි එහෙම නැතුව මේ කැමැති කැමැති අන්දමින් මේ ඉන්ද්‍රයන් පරිහරණය කරන්න ගියොත් ලොකු අවදානමක් තියෙනවා. දැන් අපි නැවතත් සතිමත් බව පැත්තට යොමු වුණොත් සතිමත් වෙච්ච තැනත්තා ඇත්තටම සෑහෙන ආරක්ෂාවක් සහිතව ජීවත් වෙනවා කියලා කියන්න පුළුවන්. මොකද දැන් එයාට වෙන හම්බ වෙන එක ආනිසංසයක් තමයි. යා සිහියෙන් ඉන්නකොට අර සංඥාවන් ඇතුළට ගන්න ක්‍රියාවලියේදී යම් පමණක නිවැරදි කිරීමක් සිද්ධ වෙනවා. දැන් මේ පින්වතුන්ට මම මතක් කළා අපි අසිහියෙන් රාග නිශ්චිතව කටයුතු කරනකොට, කෙලෙස් සහිතව කටයුතු කරනකොට අපි අර ඉඳුරන් පරිහරණය කරද්දී ඒ අපේ තියෙන රාග ද්වේෂ මෝහ වලට අනුව එහෙමත් නැත්නම් අනුසය ආශ්‍රව වලට අනුව තමයි අපි මේ තොරතුරු ගහගන්නේ. අපි මේ සංඥා ඇහිඳ ගන්න. හැබැයි අපි සිහියෙන් කටයුතු කරද්දී ඔන්නය ඒ ඇහිඳ ගැනීමට යම් පමණක බලපෑමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ අපේ හිතේ තොරතුරු තැම්පත් වීමේ ක්‍රියාවලියෙද්දිත් මෙන්න මේ සතිමත් භාවයේ සෑහෙන බලපෑමක් තියෙනවා. ඊළඟට අපි හිතමු එයා නැවත ඒක ස්මරණය කරද්දී, ඒ කියන්නේ නැවතත් ඒක මතකෙට නංවා ගනිද්දී එතෙන්දිත් හිත සතිමත් නම් අර අපි තැම්පත් කරපු තොරතුරෙන්ම කිසිම වෙනසකට එහෙම නැත්නම් අපි අතින් කරපු වෙනස්කමකට භාජනය නොකර ඒ අවස්ථාවේදී මේ එළියට ගන්න අවස්ථාවේදී සිහියෙන් ඉන්නවා නම් ඒ තැනත්තා එතකොට අන්න ඒ සතිමත් බව නිසාම අපිට නිවැරදි තොරතුරක් එළියට එනවා. ඉතින් එහෙමනම් මෙන්න මේ අපිට ගාව තියෙන මතක ශක්තියට සතිමත් බවේ ලොකු ප්‍රයෝගීතාවයක් තියෙනවා. ඉතින් මේකටත් අපිට යම් තොරතුරක් හොයාගන්න පුළුවන් මාළුන්ගේ පුත්‍ර සූත්‍රයෙන්. මේ මාළුන්ගේපුත්ත සාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ අවවාද කළාට පස්සේ උන්වහන්සේ විස්තර කරනවා මේ අසතියෙන් කටයුතු කරද්දී සිද්ධ වෙන දේ, සතියෙන් කටයුතු කරද්දී සිද්ධ වෙන දේ. රූපං දිස්වා සති මුත්තා පිය නිමිත්තම් මනසි කරෝතු. සාරත්ත්‍ චිත්තෝ වේදේති තංච අජ්ජෝසාය තිට්ඨති. ඉතින් මේ විදිහට දේශනා කරනවා. ඒ කියන්නේ යම්සි රූපයක් දැක්කට පස්සේ ඒකේ කැමැති කැමැති නිමිති අපි ගන්න යනවා. ඒකේ තියෙන කැමැති කැමැති සංඥා ගන්න යනවා. එතකොට දැන් මෙයා ඉන්නේ සති මුට්ටා, සතියෙන් තොරව අසිහියෙන් දැන් කටයුතු කරන්නේ. කිසිම සතිමත් බවක් නැතුව කටයුතු කරන තැනැත්තා රූපයක් දැක්කට පස්සේ ඒකේ තියෙන ලස්සන ලස්සන තොරතුරු ගන්න යනවා, ලස්සන ලස්සන නිමිති ගන්න යනවා, සංඥා ගන්න යනවා, හැඩතල ගන්න යනවා. ඒ හරහා මොකද කරන්නේ? ඊට පස්සේ ඒවම හිතේ කල්පනා වෙනවා. සාරත් චිත්තෝ වේදේති තංච අජ්ජෝසාය තිට්ඨති. ඊට පස්සේ තෙන් කෙලස් බරිත වෙනවා අපේ හිත. කෙලසුන්ගෙන් තෙත් වෙනවා අපේ හිත. අර අරමුණට අපේ හිත රිංග ගන්නවා. විඥාණය ගිහිල්ලා ඒක බැහැ ගන්නවා. තස්ස වණ්ඩන්ති වේදනා අනේකා රූප සම්භවා. දැන් ඉතින් විවිධාකාර වේදනාවන් වැඩෙනවා. සැප වේදනා, දුක් වේදනාවන්, උපේක්ෂා වේදනාවන් දැන් නිකන් ඇවිස්සලා එනවා ඔක්කොම ටික. අභිච්ඡාච විහෙසාච චිත්තං චිත්තමස්සු පහඤ්ඤති. ඊට පස්සේ දැන් හිත රිදෙනවා, හිත වෙහෙසෙනවා, හිත තැලෙනවා. ඇතුලෙන් දැඩි ලෝභයක් වෙහෙසක් හටගන්නවා. ඒවං ආචිනතෝ දුක්ඛං ආරා නිබ්බාණං උච්චති. දැන් එතකොට මොකද වෙන්නේ? ආ නිවනින් ඈත් වෙනවා. දුක් දුක් තව තව වැඩි වෙන්න පටන් ගන්නවා. සිතේ එතකොට අපිට තේරෙනවා මේ අසහියෙන් අසතිමත්ව අපේ මේ ඉඳුරන්ට අයාලේ යන්න දීම තුල අපේ හිතට සිද්ධ වෙන විනාශය, එහෙම නැත්නම් අපේ හිත ඇතුලේ සිද්ධ වෙන මේ අරමුණු වලින් කරන ආක්‍රමණය, ඒ හරහා තවදුරටත් හිතේ සිද්ධ වෙන කෙලසීම මේ මාළුන්ති පුත් සාමීන් වහන්සේ විස්තර කරලා දෙනවා. දැන් ඕකෙම අනිත් පැත්ත උන්වහන්සේ කියනවා, දැන් මේ ආකාරයෙන් ඇත්තටම කනට ගන්න ශබ්ද සම්බන්ධයෙන්, ඊළඟට නාසයට දැනෙන ගඳ සුවඳ සම්බන්ධයෙන්, දිවට දැනෙන රස සම්බන්ධයෙන්, ඊළඟට කයට දැනෙන ස්පර්ශය සම්බන්ධයෙන්, මනසට එන අරමුණු සම්බන්ධයෙන් උත් මේ ආකාරයෙන්ම විස්තර කරලා තියෙනවා. ඒ නිසා මම ඒ ඔක්කොම දැන් මේ වෙලාවදී විස්තර කරන්න යන්නේ නැහැ. මේ පින්වතුන්ට හිතා ගන්න පුළුවන් අපි කණෙන් සද්දයක් අහද්දිත් මෙබඳුම ක්‍රියාවලියක් තමයි සිද්ධ වෙන්නේ. අපි අසතියෙන් නම් කටයුතු කරන්නේ ඊළඟට අපි ඒවැයි තියෙන ලස්සන කොටස් ටික තමයි අරගන්න ගලන්නේ. ඒවා තමයි ඊළඟට අපි ගබඩා කරගන්නේ, ඒවා ගැන තමයි අපි කල්පනා කරන්නේ. ඒවෙන් තමයි අපේ හිත ඒ අසර රිංගව ගන්න. දැන් ඉතින් එතන බැඳිලා, එතන තැවිලා, එතනම මුල් බැහැගෙන තමයි අපේ හිත කටයුතු කරන්නේ. ඉතින් එතකොට තව තව මේවා වැඩෙනවා. තව තව මේවා සංකීර්ණ වෙනවා. තව තව අපේ හිත පැටලෙනවා. ඔය බඳු සත්‍යයක් තමයි සිද්ධ වෙන්නේ. දැඩි ලෝභයක්, දැඩි ද්වේෂයක්, පැටලවිල්ලක් තමයි හිත ඇතුලේ සිද්ධ වෙන්නේ. අපේ හිතට යම්සි අරමුණක් ආවමත් ඒ වගේ. අපි ඒ ගැන අසතිමත් නම් ඉතින් ඒ අරමුණ පොඩ පොඩ අපි පෝෂණය කරනවා. අපි ඒකට බැහැ ගන්නවා. ඒක අස්සට රිංග ගන්නවා. ඉතින් අපේ හිත ඒ අරමුණ විසින් ආක්‍රමණය කරනවා. අපි තව තව පැටලෙනවා. විවිධාකාර වේදනාවන් ඒ අනුව හට ගන්නවා. අපි ඉතින් ඒකත් එක්ක අපේ හිත වෙහෙසට ලක් කර ගන්නවා. ඉතින් මෙන්න මේ වගේ හරි අවදානම් පරිසරයක් තමයි අපි අසතියෙන් කටයුතු කරද්දී අපේ මනසට සිද්ධ වෙන්නේ. දැන් මේකෙම හොඳ පැත්ත විස්තර කරනවා සතිමත් වීම තුළදී. යම් අවස්ථාවක අපි සිහියෙන් අවදියෙන් කටයුතු කරනවා නම් එතෙන්දි මොකද්ද වෙන්නේ කියන එකත් මේ මාළුන්ගේපත සූත්‍රයේදීම තවදුරටත් විස්තර කරනවා. ඒකෙදී විස්තර කරන්නේ නසෝ රාජ්‍යති රූපේසු රූපං දිස්වා පතිස්සතෝ. දැන් අන්න හොඳට තහවුරු වෙච්ච සතිමත් බවක් තියෙන කෙනා. එයා අර රූපවල ඇරෙන්න යන්නේ නැහැ. අර දකින්න රූපවල එයා ගැලෙන්න යන්නේ නැහැ. විරත් චිත්තෝ වේදේති තංච නාඤ්ජෝසාය තිට්ඨති. දැන් එයා මොකද කරන්නේ? මේ රූප අද්දකින්නේ කෙලෙසුන්ගෙන් නිදහස් වෙලා. ඒක ඒ රූපාස්සට මෙයා රිංග ගන්න යන්නේ නැහැ. යථාස පස්සතෝ රූපං සේවතෝ චාපි වේදනං කීයතිනෝ පචීයති ඒවංසෝ චරති සතෝ. දැන් මේ රූපයන් ඇසුරු කරන්න ගිහිල්ලා යම් හෝ වේදනාවක් හිතේ පහළ වුණා නම් ඒවා ෂය වෙලා යන ආකාරයෙන්, බැහැර වෙලා යන ආකාරයෙන් තමයි යා සිහියෙන් යුක්තව කටයුතු කරන්නේ. ඒවං අපචිනතෝ දුක්ඛං සම්තිකේ නිබ්බාණං උච්චති. එතකොට මොකද වෙන්නේ? එයාගේ දුක ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා. එයා ටික ටික නිවනට ලං වෙනවා. දැන් අපි මේ දවස්වල කතා කරන කජ්ජනී සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ ඒ කියන්නේ ඒකයි. මේ දේවල් රැස් කරගන්න යන්න එපා. ඒ වෙනුවට ඉවත් කරන්න. දේවල් ගොඩ ගහගන්න යනවා වෙනුවට අතහැරලා දාන්න. දැන් මෙතනදිත් මේ මාළුන්ගේපත සූත්‍රයේදීත් ඒ තිබඳුම ප්‍රකාශයක් එන්නේ. දැන් මේ පහළ වෙච්ච වේදනාවන් ගොඩ ගහගන්න යන්න එපා. ඒවතාව වර්ධනය කරගන්න යන්න එපා. හිතේ පහළ වෙච්ච යම් සංඥාවන් තිරනම් ඒවා ගොඩ ගහගන්න, වර්ධනය කරගන්න යන්න එපා. ඒවා ඉවත් කරමින්, ඡය කර හැරමින් වාසය කරන්න. ඒවා ගෙවෙන ආකාරයෙන් කටයුතු කරන්න. හිත නිදහස් කරගන්න. හිත නිදහසේ තියාගන්න. හිත පැහැදිලිව තියාගන්න. අර රූපවලට හිත ආක්‍රමණය කරන්න දෙන්න එපා. වේදනාවන්ට හිත ආක්‍රමණය කරන්න දෙන්න එපා. සංඥාවන්ට හිත ආක්‍රමණය කරන්න දෙන්න එපා. සංස්කාරවලට හිත ආක්‍රමණය කරන්න දෙන්න එපා. විඥාන මේ විදිහට මේ රූප, වේදනා, සංඥා, සංඛාරවල බැහැගන්න දෙන්න එපා. ඒවා තුළ පිහිටන්න දෙන්න එපා. කියන පණිවිඩය තමයි මේක ඇතුළත ගැබ් වෙලා තියෙන්නේ. එතකොට අපිට තේරෙනවා දැන් මේ සතිමත්ව කටයුතු කරද්දී ලොකු වෙනසක් එහෙමනම් අපේ මේ තොරතුරු ගබඩා කිරීමට, එහෙමත් නැත්නම් අපේ මතක ශක්තියට බලපෑමක් වෙලා තියෙන එක. දැන් ඇත්තටම මේක ඍජුවම දේශනා වෙනවා මේ සූත්‍ර දේශනාවල. දැන් උදාහරණයක් වශයෙන් මේ විභංග සූත්‍රය හම්බ වෙනවා අපිට ඉන්ද්‍රිය සංයුත්තේදී. එතෙන්දී බුදුරජාණන් වහන්සේ මේ සති ඉන්ද්‍රිය දැන් මේ පින්තුන් දන්නවා සතිමත් බව කියන එක ක්‍රමානුකූලව වර්ධනය වෙන දෙයක්. ඒක පටන් ගන්නවා සති මාත්‍රයකින්, ඒ කියන්නේ බොහොම සරල සතිමත් බවකින්. අතීතයෙන් අනාගතයෙන් හිත මුදවාගෙන වර්තමානයේ හිත පැවැත්වීම, අවධානයේ පැවැත්වීම කියන තැනින් මේක පටන් ගන්නවා. ඊට පස්සේ ඒක ටික ටික වර්ධනය වෙනකොට ඔන්න කය හා සම්බන්ධ සෑහෙන සතිමත් බවක් ගොඩනැගෙනවා. වේදනාවන් හා සම්බන්ධ සෑහෙන සතිමත් බවක් ගොඩනැගෙනවා. ඊළඟට අපිටම විවිධාකාර හිතේ හටගන්නා සංඥාවන් සංස්කාරයන් මේවා හා සම්බන්ධයෙන් සෑහෙන සතිමත් බවක් ගොඩනැගෙනවා. ඊට පස්සේ විවිධ ධර්මතාවයන් සම්බන්ධයෙන් ස්කන්ධ පහම ගැන, නීවරණ ගැන, පොජ්ජංග ගැන ඔය විදිහට සතිය දිනු කරන්න පුළුවන්. දැන් මෙහෙම වර්ධනය කරමින් යන සතිමත් බව සෑහෙන දුරට වර්ධනය වෙච්ච මට්ටමක් තමයි මේ සති ඉන්ද්‍රිය කියලා කියන්නේ. නැත්නම් ඉන්ද්‍රිය මට්ටම කියලා කියන්නේ. ඊට පස්සේ තින් බල මට්ටම, බොජ්ජංග මට්ටම, මාර්ගාංග මට්ටම දක්වාත් වර්ධනය වෙන්න තියෙනවා. දැන් සතිය ඉන්ද්‍රිය මට්ටමට වර්ධනය වුණාම ඒකේ තියෙන සුවිශේෂීතාවය, සුවිශේෂී ලක්ෂණ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කතමංච භික්ඛවේ සති ඉන්ද්‍රියං. ඉද භික්ඛවේ අරිය ශාවකෝ සතිමා හෝති පරමේන සති නේපක්කේන සමන්නාගතු. චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා. ඉදං උච්චති භික්ඛවේ සති ඉන්ද්‍රියං. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි කුමක්ද මේ සති ඉන්ද්‍රිය කියලා කියන්නේ. දැන් මේ හොඳට සතිය දියුණු කරන යෝගාවචරයා ඉතාම උතුම් බලවත් සිහියෙන් යුක්තව කටයුතු කරනවා. ඒක සතියට අමතරව යාගේ සති සම්පජඤ්ඤයක් මෙතන ඇත්තටම කතා කරන්නේ. සති නේපක්ක කියලා කියන්නේ ඇත්තටම සතියට ප්‍රඥාවක් එකතු වෙලා තියෙන. නිපක ප්‍රඥාවක්, නිපක සතියක් මේ කතා කරන්නේ. එතකොට ඉබන්දු මට්ටමකදී චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුසරිත. අද මේ ඈත කාලයේ අතීතයේදී කරපු දෙයක්, කියපු දෙයක් හරි පහසුවෙන් මෙයාට අනුස්මරණය කරගන්න පුළුවන්. මතක් කරගන්න පුළුවන්. ඒ ඔක්කොම මතක තියෙනවා. ඉදං උච්චති භික්ඛවේ සති ඉන්ද්‍රිය. ඒ කියන්නේ සති ඉන්ද්‍රිය මට්ටමට අපි දියුණු කරගත්තා නම් ඒ කියන්නේ අපි යම් හෝ දෙයක් අපේ හිතේ ගබඩා කරන්න අවශ්‍ය වුණා. අපි මතක තියාගන්න අවශ්‍ය වුණාම අර දියුණු කරගත්ත සතියෙන් ලොකු බලපෑමක් හිතෙන්ට සිද්ධ වෙනවා. ඒ අනුව සෑහෙන අපිට උවමනා තොරතුරු ටික ගබඩා කරගැනීමේ හැකියාවක් අපිට දැන් වර්ධනය වෙලා තියෙනවා. ඊට පස්සේ ඒ තොරතුරු ගබඩා වෙච්ච තොරතුරු ඒක හොඳට ආරක්ෂා වෙලා තියෙනවා. ඊළඟ අවස්ථාවදී අපි ස්මරණය කරන්න ගියාම, නැවත මතක් කරගන්න ගියාම එතෙන්දිත් අපේ හිත තියෙන්නේ බොහොම සතිමත් බවක. ඒ කියන්නේ හිතේ පැහැදිලි බව රැකිලා තියෙනවා. හිත වර්තමානයේ පැටලෙන්නේ නැතුව තියෙනවා. සහනශීලීව තියෙනවා. කිසිම ආතතියකින් තොරව තියෙනවා. එහෙමනම් ඒක සැහැල්ලුවෙන්, පහසුවෙන්, නිවැරදිව මතකයට නංව ගන්නත් පුළුවන්. ඉතින් අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චිර කතම්පි චිර භාසිතම්පි සරිතානුසරිත. මේ ගාක් කාලයකට කලින් ඉතා පෙර කරන ලද්දක් දැන් මේ ඊයේ පෙරේදා කරා වගේ මතක් කරගන්න පුළුවන්. ගාක් කාලයකට කලින් කියපු දෙයක් මේ ඊයේ පෙරේදා කියපු දෙයක් වගේ මතක් කරගන්න පුළුවන්. ඉතින් ඒ අනුව අපිට තේරෙනවා දැන් මේ සතිය වර්ධනය කිරීම හරහා සෑහෙන්න අපේ මතකයට ලොකු බලපෑමක් වෙලා තියෙනවා. වෙනත් වචන වලින් කියනවා නම් අපි අර සංඥා වලින් කරන විප්‍රකාරය සංඥා නිකාං ඔහේ ගන්න ගිහිල්ලා කිසි වගවිභාගයක් නැතුව ගන්න ගිහිල්ලා කෙලෙස් නිශ්චිතව ගන්න ගිහිල්ලා ඉන්ද්‍රයන් කිසිසේත්ම ආරක්ෂා කරගන්නේ නැතිව ගන්න ගිහිල්ලා මේ සංඥා වලට සිද්ධ වෙන විකෘතිය ඒවා ඊට පස්සේ ගබඩා වෙලා අපේ හිත ඇතුළේද සිද්ධ වෙන විකෘතිය ඒවා නැවත මතක් කර ගන්න යද්දි කෙරෙන විකෘතිය සෑහෙන වැලකීමක් මෙන්න මේ සතිමත් භාවය හඳුන්ලා දීම තුළ සිද්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ තවත් අපිට තේරුම් ගන්න පුළුවන් තවත් පැත්තක් අපිට මේ සංඥා ගැන කතා කරන්න පුළුවන්. දැන් ප්‍රයෝජනවත් සංඥාත් තියෙනවා. දැන් අපි තේරුම් ගත්තා මේ සංඥාවල ලොකු පටලැවිල්ලක් තියෙනවා කියලා. ඒ වගේම අපි ඇහිඳ ගන්න, උකහා ගන්න ටිකක් විකෘති වෙච්ච සංඥා කියලා තේරුම් ගත්තා. තවත් ඉතින් ගැඹුරට යනකොට මෙතන සංඥා විපල්ලාස මට්ටමක් තියෙනවා. ඒ කියන්නේ අපි මේ අනිත්‍ය වූ දේවල් දකින්නේ නිට්ටයයි කියලා. දුක් වූ දේවල් අපි දකින්නේ සැපයි කියලා. අනාත්ම වූ දේවල් අපි දකින්නේ ආත්මීයයි කියලා. අසුභ වූ දේවල් පිළිකුල් වූ දේවල් අපි දකින්නේ සුබයි කියලා. ඒ කියන්නේ අපේ මනසේ මේ වෙනකොටත් එක්තරා අන්දමකින් විපල්ලාස මට්ටමක්, විකෘති මට්ටමක් ක්‍රියාත්මක වෙනවා. අපිට මේ අනිත්‍ය දේවල් අනිත්‍ය ආකාරයෙන්ම පේන්නේ නැහැ. දුක් වූ දේවල් දුක් ආකාරයෙන්ම පේන්නේ නැහැ. අනාත්ම වූ දේවල් අනාත්ම ආකාරයෙන් පේන්නේ නැහැ. අසුබ වූ පිළිකුල් වූ දේවල් අසුබ පිළිකුල් ආකාරයෙන් පේන්නේ නැහැ. ඒ වෙනුවට මේක අනිත් පැත්ත හැරලා තමයි අපිට පේන්නේ. අනිත්‍ය වූ දේවල් නিত্য වශයෙන් පේනවා, දුක් වූ දේවල් සැප වශයෙන් පේනවා, අනාත්ම වූ දේවල් ආත්ම වශයෙන් පේනවා, අසුබ පිළිකුල් වූ දේවල් සුබ වශයෙන් පේනවා. ඉතින් එහෙමනම් එක්තරා අන්දමකින් අපේ හිත ඇතුලේ සෑහෙන මේ නිවරදි සංඥා පද්ධතියක් හඳුන්ලා දෙන්න සිද්ධ වෙනවා අපේ හිතට. තාම මේ ප්‍රත්‍යක්ෂයක් වශයෙන් අවබෝධ කරගෙන නෙමෙයි, යම් පමණක අපේ හිත ඒ සඳහා සූදානම් කිරීමක්. දැනට තියෙන සංඥා පද්ධතිය සෑහෙන විකෘති වෙලා තියෙන්නේ. ඒක ක්‍රියාත්මක වෙන්නේ නිකන් වැරදි දත්ත පද්ධතියක් අනුව. එහෙමනම් අපි පොඩ්ඩක් මේ අලුත් සංඥා පද්ධතියක්, නිවරදි සංඥා පද්ධතියක් සඳහා අපේ හිත හුරු කරගන්න, පුරුදු කරගන්න අවශ්‍ය වෙනවා. අන්න ඒ සඳහා ඉතින් බුදුරජාණන් වහන්සේ ඇතැම් අවස්ථාවන්වලදී මේ නිවරදි සංඥා පද්ධතිය අපිට හඳුන්වා දීපු අවස්ථා හම්බ වෙනවා. උදාහරණයක් වශයෙන් ගිරිමානන්ද සූත්‍රයේදී සංඥා නමයක් අපිට කියලා දෙනවා. අපිට වටින අනිත්‍ය සංඥාව, අනාත්ම සංඥාව, අසුබ සංඥාව, ආදීනව සංඥාව, මේ ලෝකයේ කෙරෙහි නොඇලී කටයුතු කිරීමේ සංඥාව, ඔය ආදී වශයෙන් මේ සංඥා නමයක් අපිට කියලා දෙනවා. නිවරදි සංඥා ඒවා අපේ හිතේ පුරුදු කරගන්න කියලා මතක් කරලා තියෙනවා. ඒවා අපේ හිතේ වර්ධනය කරගන්නේ මේ හිතේ බඳු නිවරදි සංඥාවලට යම් හුරු කිරීමක් කරන්නේ කියන එක මතක් කරලා තියෙනවා. තේහෙනවා අපිට තේරෙනවා මේ සංඥා පද්ධතිය නිවරදි කර ගැනීම මේ වෙනකොටත් අපේ මනසේ ක්‍රියාත්මක වෙන වැරදි සංඥා පද්ධතිය වෙනුවට අලුත් සංඥා පද්ධතියක් ආදේශ කිරීම ගැන දහමේ කතා කරලා තියෙනවා. ඒ නිසා තමයි දැන් උදාහරණයක් වශයෙන් දැන් අනිච්ච සංඥාව ගත්තොත් අනිච්චානුපස්සී විහෙති අනිච්ච සංඤී අනිච්ච පටිසංවේදී මේ විදිහට ඉතින් විස්තර වෙනවා සූත්‍ර දේශනාවලදී. ඒ කියන්නේ දේවල් පිළිබඳව අනිත්‍යත්වය දැක ගැනීම, අවබෝධ කර ගැනීම, ඒකත් අනිච්ච සංඥාවක් වශයෙන් තමයි හඳුන්ලා දීලා තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් ගන්නේ නিত্য සංඥාවක් වශයෙන් දේවල් තියෙනවා කියන හැඟීමෙන්. නමුත් අපි දැන් හිත පුරුදු කරන්නේ මේ මේ දේවල් වල නিত্য ස්වභාවයක් නැහැ. මොහොතක් පාසා වෙනස් වීමක් තියෙන. කඩා බිඳ දැමීමක් තියෙන. බිඳියාමක් තියෙන. කඩතුළු වීමක් තියෙන. විපරිණාමයකට ලක්වීමක් තියෙන කියලා අපි පොඩ්ඩක් මේ මනස හුරු කරනවා. ඒකට ටිකක් සූදානම් කරගන්නවා. ඒ දේ නැවත නැවත ස්මරණය කරනවා. හිත අනුපස්සනා කරනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි තියෙන්නේ. ඔය අපි හිතන ආකාරයෙන් නන්නේ මෙන්න මේ විදිහටයි තියෙන්නේ. මේවා අනිත්‍ය ලක්ෂණයක් තියෙන්නේ, මේවා දුක්ඛ ලක්ෂණයක් තියෙන්නේ, අනාත්ම ලක්ෂණයක් තියෙන්නේ කියලා පොඩ්ඩක් නිකන් හිතට මේ වෙනත් සංඥා පද්ධතියක් හඳුන්ලා දෙනවා. හැබැයි ඉතින් මේක නිවැරදිවම සිද්ධ වෙන්නේ අපේම අපේ අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂයක් වශයෙන් මේක අවබෝධ කරගත්ත අවස්ථාවේ. ඒ කියන්නේ මේ දැන් අපි කතා කළේ පොඩ්ඩක් ඒකට හුරු කිරීමක්, මතක් කර දීමක්, පෙරහුරුවක්. හැබැයි අපිට ඇත්ත වශයෙන්ම අනිත්‍ය ලක්ෂණය හඳුනගන්න දුක්ඛ ලක්ෂණයක් අනාත්ම ලක්ෂණයක් හඳුනගන්න නම් අපි සෑහෙන කාලයක් තිස්සේ ඒකාග්‍ර වෙච්ච හිත මේ එතන එතන මතුවෙන වර්තමාන මොහොතේ මතුවෙන විවිධ රූප ධර්මයන්ට, වේදනාවන්ට, සංඥාවන්ට, සංස්කාරයන්ට යොමු කරපර මේ දේවල් හඳුනා ගනිමින්, ඒවා ක්‍රියාකාරීත්වය තේරුම් ගනිමින්, ඒවා යථා ස්වභාවය තේරුම් ගනිමින් කටයුතු කරන්න සිද්ධ වෙනවා. එතකොට තමයි ඇත්තටම අපේම ප්‍රත්‍යක්ෂ ඥානයක් වශයෙන් මේ අනිත්‍ය සංඥාවක්, දුක්ඛ සංඥාවක්, අනාත්ම සංඥාවක් අපි තුළ වැඩෙන්නේ. එහෙම නැත්නම් අපි ගාව තාමත් තියෙන අනුමාන ඥානයක්, හිතා ගැනීමක්. හැබැයි අර විදිහට අපි හදාගත් ඒකාග්‍ර හිතක් පාවිච්චි කළා හොඳට නිරීක්ෂණය කරන්න නැවත නැවත සිය දහස් වාරේ නිරීක්ෂණය කරන්න තමයි අපි තුළ අපේම ප්‍රඥාවක් වශයෙන්, විපස්සනා නුවණක් වශයෙන් මේක වර්ධනය වෙන්නේ. ඊළඟට අපිට තවත් විස්තරයකට යන්න පුළුවන් මේ සංඥා ගැන තියෙන පුළුල් විෂයක් නිසා. අපිට තව කොටසක් ගැන කතා කරන්න පුළුවන්. ඒ තමයි බුදුරජාණන් වහන්සේ මේ සංඥාවල බලපෑම මේ ප්‍රපංචයන් දක්වා විහිදවන ආකාරය විස්තර කරලා තියෙනවා. ඒ කියන්නේ විවිධ ප්‍රපංච හිතේ ගොඩනැගෙන්න, සිතුවිලි ගොඩනැගෙන්න, විවිධ කතන්දර හිත ඇතුලේ ගොඩනැගෙන්න, වාග් බාහුල්‍යයක් හිත ඇතුලේ ගොඩනැගෙන්න, මෙන්න මේ සංඥා බලපාන ආකාරය අපි ගිය සතියේ ටිකක් කතා කරා. අර කලහ විවාද සූත්‍රයේ එන ගාතාවක් මුල් කරගෙන සංඥා නිදානාහි ප්‍රපංච සංඛා කියලා අපි දේශනා කළා. ඒ කියන්නේ මේ හිත ඇතුලේ ගොඩනැගෙන විවිධ සංඥාවන් ඒවා එහෙමම තියෙන්නේ, අපි ඒවා මතට අපේ කෑලි එකතු කරලා තව තව සිතුවිලි ඒකට දාලා තව තව කල්පනා කිරීම කරලා අතීතය අල්ලගෙන, අනාගතය අල්ලගෙන, රූප අල්ලගෙන, වේදනා අල්ලගෙන, සංඥා අල්ලගෙන, ඉතින් මේ දිර ඔක්කොම අපි මේවා කලවම් කරගෙන අන්තිමට ඉතින් දැන් හිත කියවන්න පටන් ගන්නවා, කල්පනා කරන්න පටන් ගන්නවා, දිගට දිගට පොත් ලියන්න පටන් ගන්නවා, නවකතා ලියන්න පටන් ගන්නවා, ප්‍රපංචකරණයකට යනවා, වටවලල්ලේ යනවා. දැන් ඉතින් අපිට නවත්තන්න බෑ. දැන් හිත කෙලවරක් නැතුව කල්පනා කරනවා, කිසිම වගවිභාගයක් නැහැ. කල්පනා කරන්නේත් අපේ හිත ඇතුලේ තව තව තණ්හාවක්, මාන්නයක්, දික්තියක් වැඩෙන ආකාරයෙන්මයි. ඉතින් අපි ඒකට අහු වෙලා, අසරණ වෙලා මේ කල්පනා කිරීම වල වහලෙක් බවට පත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ප්‍රපංචකරණයට සංඥාවල බලපෑම ගැන දේශනා කරලා තියෙනවා. ඊට පස්සේ තවත් එනවා මේ තුවටක සූත්‍රයේදී මේ ප්‍රපංචකරණයට තවත් මූලික වෙන අංශයක් ගැන උන්වහන්සේ දේශනා කරනවා. ඒ තමයි අස්මි කියලා කියන්නේ. ඒ කියන්නේ අස්මි මානය කියලා කියන ඒ මූලික වශයෙන් මම ඉන්නවා, කෙනෙක් ඉන්නවා කියලා, ඒ මම ඉන්නවා කියලා අපි තුල එන හැඟීම මෙන්න මේ අස්මි මානය වශයෙන් හඳුල්ලා දීලා තියෙනවා. ඒතර ඒක තමයි ඇත්ත වශයෙන්ම කේන්ද්‍රයක් වගේ කටයුතු කරන්නේ. දැන් හිතන්න අපි මොකක් හරි ඉඩමක් මනිනවා නම් අපි මොකක් හරි තැනක කූණියක් ගහගන්නවා. එතන තමයි අපේ ඇත්තරම මේ කේන්ද්‍රය බවට පත් වෙන්නේ. එතනට සාපේක්ෂව තමයි අපි ඔක්කොම මිනුම් කරන්නේ. එතන අපි වෙනස් කරන්නේ නැහැ. එතන යම්කිසි සංකේතයක් තමා ගන්නවා. එතන තමයි හැමදාම ගෙනල්ලා අර තියොඩොලයිට්ව තියන්නේ. එතන ඊට සාපේක්ෂව තමයි අපි ඔක්කොම මිනුම් අරගන්නේ. ඒතර මෙන්න මේ ගහගත්ත කූඤ්ඤය, මෙන්න මේ කේන්ද්‍රස්ථානය වගේ තමයි මේ මම ඉන්නවා කියන හැඟීම. ඊට සාපේක්ෂව තමයි අපි ඔක්කොම මැනුම් කරන්නේ. ඔක්කොම මිනුම් කරන්නේ. මම ඉන්නවා, අනිත් අය ඉන්නවා, අරයා ඉන්නවා, අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, පුතා ඉන්නවා, දුවේ ඉන්නවා, ස්වාමියා ඉන්නවා, බිරිඳ ඉන්නවා, අහවලා ඉන්නවා, අහවලා ඉන්නවා කියලා මේ අපි ඔක්කොම කරන මිනුම් අපි මේ ගහගත්ත කූඤ්ඤයට, මේ අස්මිමානයට ඒක පදනම් කරගෙන, ඒක කේන්ද්‍ර කරගෙන තමයි කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තුවටක සූත්‍රයේදී විස්තර කරනවා මේ සියලු ප්‍රපංචයන්ට, සියලු ගිනීම් වලට, මැනීම් වලට, කල්පනා කිරීම් වලට, වටවලල්ලේ යෑම් වලට මෙන්න මේ අස්මි කියලා කියන, මෙන්න මේ මම ඉන්නවා කියන ඒ හැඟීම මූලික වෙන ආකාරය. දැන් එතකොට මෙතනදී දෙන අවවාදය තමයි ඒ මූලය සිඳ දමන්න කියන එක. ඒක ප්‍රඥාවෙන් දකින්න කියන එක. ඒක ඒ කරන මම සකස් කිරීම, මම වීම, හැකිතාක් නතර කිරීම කියන එක තමයි දෙන අවවාදය. ඒත්තර මේක අමතර කාරණයක්. අපිට තේරෙනවා මේ පද්ධතිය ගත්තාම සෑහෙන සූක්ෂමයි. අපි හිතනට වඩා සෑහෙන සූක්ෂම පැත්තක් මේක තුළ ක්‍රියාත්මක වෙනවා. මේ අපි ගහගත්තේ මම කියන කූඤ්ඤය තමයි, ඊට සාපේක්ෂව තමයි අපි සියලු මිනුම් කරලා තියෙන්නේ. ඒක තමයි අතර මේ ප්‍රපංචකරණයට මූලික වෙලා තියෙන්නේ. දැන් මේකේ අනිත් පැත්ත තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, දැන් යම්කිසි කෙනෙක් මේ සංඥා පද්ධතිය නිවැරදි කරගත්තට පස්සේ අපේ හිත ඇතුලේ අර සතිමත් බවක් හඳුන්ලා දීලා, ඒකාග්‍රතාවයක් ගොඩනගාගෙන, ප්‍රඥාවක් දියුණු කළා, විපස්සනාවක් දියුණු කළා, සම්පූර්ණයෙන්ම මේ සංඥා උපාදාන නොකරන, සංඥාවල පැටලෙන්නේ නැති, සංඥාවලට මුලා නොවන තත්වයක් හිත ඇතුලේ ගොඩනගා ගත්තොත් කොහොමද අපේ හිත දැන් කටයුතු කරන්නේ? ඉතින් මේකත් ඇත්තනම ඔයාලා බලන්න වටින, හිතලා බලන්න වටින කාරණයක්. මොකද අපි පෘථග්ජනෝ වශයෙන් කටයුතු කරද්දී කොහොමද අපේ හිතේ ක්‍රියාත්මක භාවය? එතන අපි හිතුවේ යම් දවසක අපි සීක පුජ්‍යලේ බවට පත් වුණොත් කොහොමද අපේ හිතේ ක්‍රියාත්මක වීම? යම් අවස්ථාවක රහත් වුණා නම් ඊට පස්සේ කොහොමද මේ සංඥා පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ? ඉතින් මේකටත් හොඳ උත්තරයක් ලැබෙනවා පරමට්ටක සූත්‍රය කියලා විසුත්ත නිපාතේ සූත්‍රයකින්. දැන් අපි නිවරදි සංඥා පද්ධතියක් පරිහරණය කරන්න ගත්තට පස්සේ මේ කොයි සංඥාව ඇතුළට ආවත් ඒවා අල්ලගෙන කතන්දර ගෙතීමක් සිද්ධ වෙන්නේ නැති බව දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ රූප බලලා අපිට තොරතුරු දැනගන්න පුළුවන් අවශ්‍ය නැහැ. ශබ්ද අහලා තොරතුරු දැනගන්න පුළුවන්. යම්සි කෙනෙක් කතා කරද්දී එයා කියන්නේ මොකද්ද කියලා වටහා ගන්න පුළුවන්. වාක් කරි ගඳ සුවඳක් ආග්‍රහණය කරද්දී මේ එන්නේ අහවල් සුවඳේ කියලා තේරුම් ගන්න පුළුවන්. දිවෙන් යම් කිසි රසයක් බලද්දී මේ එන්නේ අහවල් රසය කියලා තේරුම් ගන්න පුළුවන්. කයෙන් යම් ස්පර්ශයක් ලබද්දී මේ දැනුනේ අහවල් ස්පර්ශය කියලා තේරුම් ගන්න පුළුවන්. මනසට යම් කිසි අරමුණක් ආවනම් මේ ආවේ අහවල් අරමුණය, මේ අහවල් සිතුවිල්ලක් කියලා තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ මේ සංඥා ඇති කර ගැනීම සම්පූර්ණයෙන්ම නිෂේධ කළා නෙමෙයි. අපි සමාධියක් පාවිච්චි කළා, දැන් අර අසඤ්ඤ තලයක වගේ නිකන් මේ කය නිකන් දරකඩක් බවට පත් කළා. අක්‍රියව කටයුතු කිරීමක් නෙමෙයි. ඕනම අවස්ථාවක රූපයක් බලලා ඒ රූපේ සාමාන්‍ය සම්මුති සංඥා ටික අවශ්‍ය නම් ගන්න පුළුවන්. සද්දයක් අහලා ඒ සද්දේ අනුසාරයෙන් මේ කියන්නේ මොකද්ද, මේ මටද කතා කරන්නේ නැත්නම් වෙන කෙනෙකුට කරන කතාවක්ද, වැදගත් දෙයක්ද, අවැදගත් නොවැදගත් දෙයක්ද කියලා ඒ සාමාන්‍ය අන්දමින් කටයුතු කිරීමේ හැකියාවක් තියෙනවා. නමුත් මේ කොපමණ කටයුතු කිරීමක් කළත් ඇතුළත නිශ්ශබ්දයි. ඇතුළත කතන්දර ගෙතීමක් නැහැ. ඇතුළත ප්‍රපංච කිරීමක් නැහැ. ඔන්නෝක තමයි විශේෂත්වයේ වශයෙන් පෙන්ලා තියෙන්නේ රහතන් වහන්සේ කෙනෙක්ගේ. තස්සීද දිත්තේව සුතේ මුතේවා පකප්පිතා නත්ති අනූපි සංඥා තම් බ්‍රාහ්මණං දිට්ටි මනාදියානං කේනයිද ලෝකස්මින් කප්පයෙය්ය. ඉතින් මේ විදිහට දේශනා වෙනවා. කියන්නේ උන්වහන්සේ මොන හරි දෙයක් දැකලා අහලා නාසයෙන් දිවෙන් කයෙන් දැනගෙන මේ මොන දේ කරගත්තත් කිසිම ප්‍රපංච කිරීමක් ඒ ගත්ත කුඩා හෝ සංඥාවක් පාදක කරගෙන කුමන හෝ ප්‍රපංච කිරීමක් සිද්ධ නොවනවා කියන සිද්ධ වෙන්නේ නැහැ කියන එක දේශනා කරලා තියෙනවා. කියන්නේ සංඥා ගන්න පුළුවන් නමුත් ප්‍රපංචකරණයක් ඇතුළේ සිද්ධ වෙන්නේ නැහැ. හඳුන ගැනීමක් කරන්න පුළුවන් ප්‍රපංචකරණයකින් තොරව. දැන් බාහ්‍ය සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ බාහ්‍ය තවසානන්ට කරන අවවාදය නැත්නම් එතුමාට කියන උතුම් වූ ඉන්ද්‍රිය සංවරය තමයි ඇහෙන් රූප දැකලා එපමණකින් නතර වෙන්න, ඒක අල්ලගෙන කතන්දර ගොතන්න යන්න එපා. කණෙන් සද්ද අහලා එතනින් නතර කරගන්න, ඒ අහපු දේවල් මැත්තේ ගොඩනගන්න යන්න එපා. නාසයෙන් දිවෙන් කයෙන් අරමුණු දැනගත්තාම, ගඳ සුවඳ රස ස්පර්ශයන් දැනගත්තාම එපමණකින් නතර වෙන්න, ඒක අල්ලගෙන ප්‍රපංච කරන්න, කතන්දර ගොතන්න, ඇතුලේ කතාව පටන් ගන්න, ඒවෙන් දැවෙන්න, එහෙම කරන්න යන්න එපා. මනසිනුත් යම්කිසි අරමුණක් දැනගත්තාම මනසට එන සිතුවිල්ලක් වෙන්න පුළුවන්, සංඥාවක් වෙන්න පුළුවන්. මේ කුමක් හෝ දෙයක් දැනගත්තාම ඒක එතනින් නතර කරගන්න, ඒ සඳහා හික්මෙන්න, මේක අල්ලගෙන කතන්දර ගොතන්න යන්න එපා. මේ මතින් හිත පටලව ගන්න යන්න එපා. හිතේ තියෙනවනම් යම්කිසි සංසිඳීමක්, ඒ සංසිඳීම ඒ ආකාරයෙන්ම පවත්වන්න, ඒක ආරක්ෂා කරගන්න උත්සාහත් වෙන්න. මේක තමයි දෙනව. ඒ අනුව අපිට තේරෙනවා මේ රූප දිහා බලන එක සම්පූර්ණයෙන් වළක්වලා ඇහැ පියාගෙන ඉඳීම නෙමෙයි මේ කතා කරන්නේ. සද්ද එන එක වළක්වලා බිහිරෙක් ගොළුවෙක් වගේ කටයුතු කිරීම නෙමෙයි මේ කතා කරන්නේ. නාසය, දිව, කය මේ ඔක්කොම හොඳට සක්‍රියව තියෙනවා. මනස සක්‍රියව තියෙනවා. ඉන්ද්‍රයන් බොහොම ප්‍රසන්නව තියෙනවා. ඒවැයෙන් අවශ්‍ය කටයුත්තක් සිද්ධ වෙනවා. හැබැයි මනස සෑහෙන සංසිඳීමකින් තියෙනවා. විකෘති සංඥා මට්ටමක් ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසාම ඇතුළට ගන්න සංඥාවන් මත්තේ කතන්දර ගොතන්න යන්නේ නැහැ. එහෙමනම් මේ සාමාන්‍ය සංඥා පද්ධතිය ක්‍රියාත්මක වුණාට මොකද? ඇතුළත ගොඩනගිච්ච ප්‍රඥාව නිසා මේ යෝගාවචරයාගේ හිත මේ රහතන් වහන්සේගේ හිත ආරක්ෂා වෙලා තියෙනවා. ඔන්නෙ වගේ තමයි අපිට හිතා ගන්න වෙන්නේ. එතකොට සෑහෙන්න දියුණු මට්ටමකදී කොයි තරම් ඇහැ කන නාසාදී මේ අර ඉන්ද්‍රයන්ගෙන් අරමුණු ගන්න හැකියාව තිබුණත් ඒවට හැකියාවක් නැහැ හිත ප්‍රපංච කරන්න. හිතේ කතන්දරයක් ගොතන්නේ. හිත තියෙන නිතරම සංසිඳීමකින්. හිත තියෙන නිතරම නිවීමකින්. හිත තියෙන නිතරම ශාන්ත භාවයකින්. එතකොට අපිට තේරෙනවා මේවැ තියෙනවා ඇත්තටම සෑහෙන තේරුම් ගත යුතු කාරණා රාශියක්. අපි සංඥා පද්ධතිය ගැන කතා කරනකොට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මේ සංඥාවන් අපචිනාතිනෝ ආචිනාති. මේවා ඉවත් කරමින් තමයි කටයුතු කරන්නේ රස කරන්නේ නැතුව. පජහතින උපාදීයති. මේවා ඈත් කරමින් ඉවත් කරමින් කටයුතු කරනවා අල්ල ගන්න ග්‍රහණය කර ගන්න අස්සට රිංග ගන්න යන්නේ නැතුව. විසීනේතිනෝ උස්සීනේති. මේවා විසිරුවා හරිමින් කටයුතු කරනවා ගොඩ ගහ ගන්න කැටි කර ගන්න ගුලි කර ගන්න යන්නේ නැතුව. විදූපේතින සම්දූපේති. මේවෙන් දැවෙන්නේ නැතුව අරගත් සංඥා වලින් රාගයෙන් දැවෙන්නේ නැතුව ද්වේෂයෙන් දැවෙන්නේ නැතුව මෝහයෙන් දැවෙන්නේ නැතුව පුළුවන් තරම් රාග ద్వේෂ මෝහ නිවා ගනිමින් ඇතුළත නිවීමක් පහළ කර ගනිමින් තමයි ඉන්න කියලා දේශනා කරන්නේ. දැන් යම් අවස්ථාවක සංඥාවක් ගන්න වුණොත් අපිට පුළුවන් ද මේ ආකාරයෙන් කටයුතු කරන්න. දැන් අපි හිතමු අපිට රූපයක් බලන්න සිද්ධ වෙනවා. අපි දුම අපි පත්‍රයක් කියවනවා. අපි පොතක් කියවනවා. බණ පොතක් කියවනවා. එතකොට මේක යම්සි කාරණාවක් සඳහන් වෙලා තියෙනවා. අපිට පුළුවන් මේ කාරණාවට අවධානය යොමු කරන්න හිත ඇතුලේ කියවිල්ලක් ජනනය කරන්නේ නැතිව. මම නැත්තම් අපිට කවුරු හරි කෙනෙක් කතාවක් කරනවා. මොකක් හරි කරුණක් කියනවා. ඒ කරුණ කියද්දී අපිට පුළුවන් ද අපේ හිත ඇතුලේ ද්වේෂයක් පහළ කරගන්න නැතුව ඉන්න. එහෙම නැත්තම් එයා ගැන විශේෂ ඇල්මක් ඇති කරගන්න නැතුව ඉන්න. ඒ කියන දේ අල්ලගෙන පස්සේ නැවත නැවත කල්පනා කර කර කල්පනා කර කර ඉන්නේ නැතුව ඉන්න. මේ විදිහම අපිට හිතා ගන්න පුළුවන් නාසයෙන් ගඳක් සුවඳක් දැනුනහම, දිවට රසක් දැනුනහම, කයට ස්පර්ශයක් දැනුනහම, මනසට යම් කිසි අරමුණකුත් ආවහම අපිට පුළුවන් ද ඒක එපමණකින් නතර කරගන්න පටලවා ගන්න යන්නේ නැතුව. ඒ කරුණ ඒ ආකාරයෙන්ම තේරුම් අරගෙන එතනින් මේකේ අවසන් කරන්න පුළුවන්ද? ඒක ආයි කල්පනා කර කර ආයි කල්පනා කරගෙන පටලව ගන්න නැතුව. ඉතින් එහෙමනම් වෙනත් වචන වලින් කියත හැකි අපි අපේ හිත මේ සංඥාවන්ට ආක්‍රමණය කරන්න දෙන්නේ නැහැ. මේ පැමිණි සංඥාවන්ගෙන් මේ හිත උසි ගන්නවන්න දෙන්නේ නැහැ. පැමිණි සංඥාවන්ගෙන් මේ හිතට ප්‍රපංචකරණයකට අවස්ථාවක් සලස්සා දෙන්නේ නැහැ. ඔන්න ඔය ආකාරයෙන් එහෙනම් අපිට කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඔය ආකාරයෙන් කටයුතු කළොත් ඇත්තටම අපේ හිතේ සංසිඳීම රැකිලා තියෙවි. අපි යම්සි හෝ කෙටි කාලයකට හෝ අපේ හිත නොබැඳී තියෙනවා නම්, කිසිවක් උපාදාන නොකර තියෙනවා නම්, කිසිවක් ගොඩ ගහගන්න නැතුව ඉන්නවා නම්, නිවිලා තියෙනවා නම්, අන්නේ නිවීම, අන්නේ සංසිඳීමේ තැම්පත් වීම, ඒකාග්‍රතාවය ආරක්ෂා වෙලා තියෙවි මේ විදිහට අපි කටයුතු කරනවා. ඉතින් ඇත්තටම මේ ක්‍රියාවලිය අපි ටිකක් ප්‍රායෝගිකව හඳුනගන්න වෙන්නේ ඒ බඳු తాවකාලික හෝ තත්ත්වයකට පත් වුණාට පස්සේ. ඒ කියන්නේ අපේ හිතේ සංසිඳීමක්, තැම්පත් වීමක්, සංඥාවල පැටලෙන්නේ නැති අවස්ථාවක්, නියුණු අවස්ථාවක්, කිසිවක් උපාදාන නොකරන අවස්ථාවක් අපි අපේම විපස්සනාව තුළින් හඳුනගෙන තියෙනවා නම්, ඒබඳු තත්ත්වයක් අපි සාක්ෂාත් කරලා තියෙනවා නම්, කෙටි කාලයකට හෝ, එහෙමනම් අපිට තේරෙනවා මෙහෙම එකක් තියෙනවා, මෙහෙම ඉන්න පුළුවන්. මේ බඳු මානසික තත්ත්වයක් තියෙනවා. ඇතුලේ කතාවකින් තොරව ඉන්න පුළුවන් කම මේ හිතේ තියෙනවා. හිත ඇතුලේ සංඥා පොදි බැඳගෙන සංඥාවල පැටලෙන්නේ නැතුව සංඥාවලින් නිදහස් කරගෙන පැහැදිලි මනසක් පැවැත්වීමේ හැකියාවක් මේ මනස තුල තියෙනවා කියලා මෙන්න මේ විදිහට තමන්ගේ මනස තුලින්ම ඒත්තු ගැනීම. තමන්ගේ මනස හරහාම අවබෝධ වීමක් යම්සි කෙනෙකුට සිද්ධ වුණොත්
එයාට තේරෙනවා මෙන්න මේ කජ්ජනීය සූත්‍රයේදී මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ කියලා. එයාට තේරෙනවා අන්න ඒ දියුණු කරගත්ත මනස, පැහැදිලි කරගත්ත මනස, නිදහස් කරගත්ත මනස නැවතත් මේ සංඥාවන් වලට පාවා දෙන්න එපා. මේ සංඥාවන් වලට කාදමන් ඉඩ දෙන්න එපා. නැවතත් මේ හිත ඇතුලේ සංඥාවන් ගොඩ ගහ ගන්න යන්න එපා කියන අවවාදය තමයි බුදුරජාණන් වහන්සේ දෙන්නේ. එහෙමනම් අපිට සෑහෙන සිහියෙන් කටයුතු කරන්න සිද්ධ වෙනවා. මොකද මේ සිහියෙන් කටයුතු නොකළොත් අර සංඥාවන් ආයෙත් හිත ආක්‍රමණය කරනවා. හිත ඇතුලේ තියෙන රාග ද්වේෂ මෝහයන් ඇවිල්ලා මේ ඔක්කොම පද්ධති අවුල් කරනවා. නමුත් අපි අවදියෙන් සිහියෙන් කටයුතු කළොත් ඒ සති ආරක්ෂාව සහිතව මේ හිත තියෙන නිසා එහෙමනම් අර සංඥාවන්ට විකෘති මට්ටමකට එන්න තියෙන අවකාශය සෑහෙන්න අඩු වෙනවා. තැම්පත් වෙච්ච සංඥාවන්ටත් තවදුරටත් විකෘතියකට භාජනය නොවෙන්න ඒ හිතේ තියෙන සංසිඳීම බලපවත් කරනවා. යම්සි සංඥාවක් මතක් කරගන්නකොටත් සිහියෙන් යුක්තව නම් මතක් කරගන්නේ එතෙන්දිත් නිවැරදි තොරතුරක් එළියට එන්න මතකයට නංව ගන්න ඉඩ සැලසෙනවා. එහෙමනම් අපි මේ මුළු සිදුවීමම කතා කරද්දී අපේ හිත සංඥාවලින් බේරගන්න මෙන්න මේ සතිමත් භාවයටත් ලොකු වගකීමක් තියෙනවා. එහෙමනම් සතිමත් බව දියුණු කරලා ඒකාග්‍රතාවයත් තනාගෙන ඒ ඒකාග්‍රතාවය භාවිතා කරලා හිතේ නුවණක් දියුණු කරගෙන යථාභූත ඥාන දර්ශනයක් දියුණු කරගෙන ඒක තව තව දියුණු වීම හරහා හිත తాවකාලිකව නිදහස් කරගෙන ඒ తాවකාලික නිදහස තව තව හොඳට හිතේ පදනම බවට පත් කරගෙන හිතේ ස්වභාවය බවට පත් කරගෙන හිතේ gedara බවට පත් කරගෙන තවදුරටත් සරල සතියකින් සැහැල්ලු සතියකින් નિરાයාස සතියකින් කටයුතු කරමින් මේ හිත සංඥාවලින් බේරා ගනිමින් සංඥාවලට නැවත පාවා නොදී හිත පැහැදිලිව පිරිසුදු රෙදි කඩක් වගේ අපිට පවත්ව ගන්න පුළුවන් නම් එහෙමනම් අපි මේ දේවල් ගොඩ ගහ ගන්න යන්නේ නැහැ. ඉවත් කරමින් තමයි වාසය කරන්නේ. අල්ල ගන්න බදා ගන්න උපාදාන කරන්න යන්නේ නැහැ. බැහැර කරමින් තමයි වාසය කරන්නේ. එකට ගුලි කරගන්න කැටි කරගන්න යන්නේ නැහැ. ඒ වෙනුවට විසිරුවා හරිමින් තමයි වාසය කරන්නේ. හිත තියෙන්නේ බොහොම ඉඩකඩ සහිතව. හිත තියෙන්නේ සැහැල්ලුවෙන්. ඇතුළත හිස් වෙලා. ඇතුළත බරක් නැහැ. අපේ ගෙදර හැමදාම පවිත්‍ර කළා වගේ හොඳට පිරිසිදු කරලා තියෙනවා. අනවශ්‍ය භාණ්ඩ කිසිවක් ගෙදර නැහැ. අවශ්‍ය කරන මූලික දේවල් ටික විතරයි තියෙන්නේ. බැලුවාම හරි ප්‍රසන්නයි. මනසට හරි සැහැල්ලුයි. ඒ වගේමයි එහෙනම් අපේ හිත. අනවශ්‍ය දේවල් මේක ගොඩ ගහගෙන නැහැ. රැස් කරගෙන නැහැ. හොඳට ඉඩකඩ සහිත හිතක්. පැහැදිලි සිතක්. එහෙමනම් ඒ හිත දැල්වෙන්නේ නැහැ. ඒක ඒ හිතේ ගින්දරක් නැහැ. ඒ වෙනුවට පුළුවන් තරම් ගින්දරක් ඇති වෙන්න තියෙන අවස්ථා වුණත් වළක්වමින් ඇති වුණොත් නිවා ගනිමින් වාසය කරනවා. විදූපේති න සන්දූපේති. එහෙනම් මේ ආකාරයෙන් කටයුතු කරන්න කියලා තමයි බුදුරජාන් වහන්සේ මේ යෝගාවචරයින්ට නැත්නම් මේ භික්ෂුන් වහන්සේලාට අවවාද කළා තියෙන්නේ. එහෙනම් පින්වත්නි අද දවසේත් අපි සංඥාවන් පිළිබඳවම තවදුරටත් විග්‍රහයකයි නිරත වුණේ. විශේෂයෙන්ම සංඥාවන් වල තියෙන මතකයට තියෙන බලපෑම ගැනත් අසිහියෙන් කටයුතු කරද්දී ඒවා ක්‍රියාත්මක වෙන ආකාරය ගැනත් මේ தത്വයට සිහිය එකතු වීම හරහා සතිමත් වීම හරහා මෙතන සිද්ධ වෙන යහපත් බලපෑම ගැනත් අපි සාකච්ඡා කළා. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම කෙලස් දුරු වෙච්ච අවස්ථාවකදී මේ සංඥාවන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන ආකාරය ගැනත් යම් පමණක් අපි සාකච්ඡා කළා. ඉතින් අපිත් මේ කරුණු කාරණා තේරුම් අරගෙන අපේ හිතත් ආරක්ෂා කරගෙන සතිමත් බවින් ආරක්ෂා කරගෙන විකෘත සංඥා අපේ හිතේ ගොඩ ගහ ගන්න යන්නේ නැතුව හිත සෑහෙන පිරිසුදුව සැහැල් සහනශීලීව සැහැල්ලුවෙන් පවත්වන්න අපි උත්සාහත් වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක් දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවෙන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි, මේ පින්තුන්ට අද කරපු ධර්මදේශනාව සම්බන්ධයෙන් MC ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා දැන් ආරාධනා කරනවා.
තාතේස් වීමක් කර තිබෙනවා ඔබගේ දහම් ගැටලු ඉදිරිපත් කරන්න.
දෙවස්සනේ සංඝාත බොහොමකින් ලස්සන දේශනාව මේ බොහොම ගැඹුරට අත්දැක කර බොහොමකින් ඒ ගැන සංඝාන් සරණේ දැන් සති ඉන්ද්‍රිය ගැන කතා කරා, සති බොජ්ජංග ගැන කතා කරා, බල ඒ ඔක්කොම. ඉතින් දැන් අපි සාමාන්‍යයෙන් ලෝකය තුල ඇති වෙච්ච මේ මෝඩකමට අවිජ්ජාවෙන් පහළ වෙච්ච හිත තුල සතියක් කරගන්න තමයි උනන්දු වෙන්නේ කියන එක වගේ දෙයක් මට වැටහිලා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කෙනෙක් පෙන්නන්නේ සතියෙම හිතක් ඇති වෙන බව දැනගන්න වගේ දෙයක් තමයි සංවිධාන්සන්නේ. ඒ කියන්නේ මේ සතිය කියන එක මේ අපි එදිනෙදා දේවල් කරනකොට ඒකට සතියෙන් ඉන්නවා කියන එක නෙවෙයි බුදු කෙනෙක් පෙන්නන්නේ. ඒ කියන්නේ මට තේරෙන විදිහට මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ වැටහීම තුලින් මේ හිතක් ඒ කියන්නේ රාගසිතක් ඇති වෙනකොට රාගසිතක් ඇති වෙන බව දැන ගැනීම අර හිතානුපස්සනා වගේ. අන්න ඒ වගේ දෙයකටයි මේ මෙතන සතිය කියන්නේ. නැත්තම් මේ අර ඉංග්‍රීසි කට්ටිය කියන මයින්ඩ්ෆුල්නස් එක නෙවෙයි මේ බුදුහාමුදුරුවෝ පෙන්නන සතිය වගේ දෙයක් සාමිනවාසය ගැන යම් විස්තරයක් කරනවා නම් මේ සතියෙන් හිතක් උපද්දවගන්නේ කොහොමද, ඉපදෙනවා කියන එක දකින්න කොහොමද කියන එක පැහැදිලි කරනවා නම් බොහොම පිං සාමිනවාස තෙරුවන් සර්.
හොඳයි. අතරම ඉතින් මේකේ කාරණා කීපයක් ඔය අපි කතා කරන්නේ. දැන් අපි ඇත්තටම මුල් අවස්ථාවේදී අපේ අර ලොකු සානසි කියන වගේ සති මාත්‍රයකින් තමයි පටන් ගන්න වෙන්නේ. ඒ කියන්නේ හිත බේර ගන්නනවා අතීතේ නෙවෙයි අනාගතේ නෙවෙයි, හිත බේරගෙන මේ මොහොතට අවදිමත් බවක් ගොඩනගා ගන්න සිද්ධ වෙනවා. මේ මොහොතට ගැනීමක්, මේ ස්ථානයට දැන් ඉන්න තැනට ගැනීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ තින් අපි ඒක තව වර්ධනය කරන්න අවශ්‍යයි. එසඳහා අපි හිතමු අපි ඉඳගෙන සිහිය දිනු කරනවා, ඇවිදිනකොට සිහිය දිනු කරනවා, ප්‍රධාන වශයෙන් කියන්නේ පරයන්ක භාවනාවක් කරනවා, සක්මන් භාවනාවක් කරනවා. ඒ හරහා අපි ඒ කටයුත්තේදී, ඒ සූක්ෂම ක්‍රියාවලියේදී නැවත නැවත සිත එතනට යොමු කරමින් සිහිය දිනු කරන්න උත්සාහන්ත වෙනවා. දැන් ඊට පස්සේ දැන් සතිපට්ඨාන සූත්‍රයේම සති සම්පජඤ්ඤය ගැන දිනු කරක්. නැත්නම් සම්පජඤ්ඤ පබ්බේදී බුදුරයන් වහන්සේ දේශනා කරන මේ ඇවිදිනකොට සිහියෙන් ඉන්න, ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති, නිසින්නෝවා නිසින්නෝ මිහිති පජානාති, තෝවාටිතෝ මිහිති පජානාති. ඉතින් මේ විදිහට විස්තර කරනවා. ඒ කියන්නේ ඇවිදිනකොට ඇවිදින බව දැනගන්න, හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දැනගන්න, ඊට පස්සේ ඉස්සරහා බලනකොට ඒ බව දැනගන්න, පැත්ත බලනකොට ඒ බව දැනගන්න, කනකොට ඒ බව දැනගන්න, බොනකොට ඒ බව දැනගන්න, ඇඳුම් පැළඳුම් අඳිනකොට පළඳිනකොට ඒ බව දැනගන්න. ඉතින් මේ විදිහට සම්පජඤ්ඤ පබ්බේදී තව මේක විස්තර කිරීමක් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ අවස්ථාව වෙනකොට අර අපි හිතගෙන නැත්නම් ඇවිදිමින් ඒ සක්මන් භාවනාවකදී විතරක් නෙමෙයි සතිය දිනු කරන්න උත්සාහන්ත වෙන්නේ. අපි මේ අනෙකුත් එදිනදා කටයුතු වලදී සිහිය දිනු කරන්න උත්සාහන්ත වෙනවා. ඒතොර එහෙම නැත්නම් සතිය පතුරවාලීමක්, සතිය තව තවත් විස්තර කිරීමක්, අපේ ජීවිතයට හොඳට ඒකාබද්ධ කිරීමක්, සතිමත්ව වාසය කිරීමක්, සතිමත්ව ජීවත් වීමක් දක්වා අපි මේක පුරුල් කරලා තියෙනවා. දැන් ඕකේ තවත් මට්ටමක් තමයි අපි චිත්තානුපස්සනාව කියලා කියන්නේ. නැත්නම් අපි දුම වේදනානුපස්සනාවක් කියලා කියන්නේ. කයේ පහළ වෙන, හිතේ පහළ වෙන වේදනාවන් තේරුම් ගන්නත් දැන් අපි උත්සාහන්ත වෙනවා. නිකන් එදිනදා ජීවිතයේ සතිමත් බව වෙන බවත් ඇත්ත. ඊට අමතරව කයේ, මනසේ පහළ වෙන විවිධ වේදනාවන් තේරුම් ගන්න ඒවට සතිමත් වෙන්න උත්සාහන්ත වෙනවා. ඊටත් අමතරව දැන් තව තව සූක්ෂම වෙන්න දැන් හිත දිහත් බලාගෙන ඉන්නවා. හිතේ පහළ වෙන හැඟීම් තේරුම් ගන්නවා, හිතේ පහළ වෙන රාගයක් තේරුම් ගන්නවා, ද්වේෂයක් තේරුම් ගන්නවා, මෝහයක් තේරුම් ගන්නවා, පටලැවිල්ලක් තේරුම් ගන්නවා, වික්ෂිප්ත බවක් තේරුම් ගන්නවා, ඒකාග්‍ර බවක් තේරුම් ගන්නවා, සමාහිත බවක් තේරුම් ගන්නවා, නිදහස් බවක් තේරුම් ගන්නවා. ඉතින් මේ වගේ මුළු හිත ඇතුළෙම සිද්ධ වෙන සම්පූර්ණ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න උත්සාහන්ත වෙනවා. ඉතින් ඒ අනුව එතන ඊට වඩා ගැඹුරක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන බොහොම පුළුල් ක්ෂේත්‍රයක්. ඒකට ඔය බටහිර අය කතා කරන කොටසත් අන්තර්ගතයි. හැබැයි ඉන් එහාට ගිහිල්ලා තියෙනවා. දැන් බටහිර ඉතින් හුඟක් වෙලාවට ඔය මහත්යක වගේ day to day mindfulness කියලා ඉතින් එහෙම දෙයක් කතා කරනවා. එදිනදා ජීවිතයේ සතිය ප්‍රවැත්වීම කියලා. නමුත් ඉතින් බුදුරජාණන් වහන්සේ එතන නතර කළා නැහැ. ඉන් එහාට පුළුල් ක්ෂේත්‍රයක් ඔස්සේ අපිව අරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන සතිමත් භවයේ කොටස් තුනක් තියෙනවා කියලා කියන්න පුළුවන්. පියවර තුනක් කියලා කියන්න පුළුවන්. ඇත්තටම බටහිර අය කතා කරන්නේ පළවෙනි පියවර විතරයි. ඒකට තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. සිහිය පිහිටුවීම කියන කයන්නේ. ඒ කියන්නේ මොකක් හෝ අපි එදිනදා කරන කටයුත්තකදී, අපි ලබන අත්දැකීමකදී හිත හිත අතීතයට අනාගතයට ගිහිල්ලා වික්ෂිප්ත භාවයකට පත් කරගන්න නැතුව ඒ කටයුත්ත තුළ ජීවත් වීම. හිතන එතන සතිමත් වීම. සතිමත් වීම සඳහා අරමුණක් හිතට ලබා දීමක්. සතිය පිහිටුවීමක්. එන දේශනා වෙනවා. ඒක සතිපට්ඨානය කියන වචනය පාවිච්චි කරලා තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දෙවනි පියවර වශයෙන් සතිපට්ඨාන භාවනා කියලා කොටසක් කතා කරනවා. කියන්නේ දැන් අපි මේ සතිය පිහිටවපු අරමුණ සෑහෙන කාලයක් තිස්සේ නිරීක්ෂණය කරමින් ඒ අරමුණේ යථා ස්වභාවය තේරුම් ගන්න උත්සාහන්ත වෙනවා. මෙයා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? මෙයාගේ චර්යාව කොහොමද? මේක දිගට ඒ ආකාරයෙන්ම තියනවද නැත්නම් මේක වෙනස් වෙනවද කියලා දැන් අර සතිමත් වෙච්ච අරමුණ ගැනම නුවණින් විග්‍රහ කරලා බලන්න උත්සාහන්ත වෙනවා. ඇත්තටම සම්පජඤ්ඤය එකතු වෙන්න ඕනේ ආකාරයෙන්. සතියේ සම්පජඤ්ඤය එකතු වෙලා නුවණේ බීජය තව තව වපුරන්න ඒක තව වර්ධනය කරන්න උත්සාහන්ත වෙනවා. ඒකට අපි කියනවා සතිපට්ඨාන භාවනා කියලා. ඉතින් ඒකෙත් තව දියුණු වෙච්ච මට්ටමක් තමයි දැන් මේවැ ක්‍රියාකාරීත්වය තේරෙන්න. සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, සමුදේ ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති, සමුදේ ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති, සමුදේ ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති. මේ විදිහට දේශනා කරනවා. කියන්නේ මේ ඇතිවීම නැතිවීම ස්වභාවය අත්දකිමින්, අනිත්‍ය ලක්ෂණය අත්දකිමින්, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය අත්දකිමින් දැන් මේ සතිපට්ඨාන භාවනාවක් වඩනවා. දැන් ඒකේ යම්කිසි මට්ටමකදී හිතපත් වෙනවා කිසිවක් උපාදාන නොකරන, කිසිවක් ඇසුරු නොකරන තත්වයකට. දැන් ඒ බඳු තත්වයකටපත් වෙච්ච යෝගාවචරයා දැන් මේ සතිපට්ඨානේ තුන්වෙනි පියවරට යා යුතුයි. ඒකත් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සතිපට්ඨාන භාවනා ගාමිනින්ච පටිපදා කියලා. ඒ කියන්නේ ආරෂ්ඨාංග මාර්ගය. තියාට එතකොට තේරෙනවා මේ කටයුත්ත තවදුරටත් සාර්ථක කරගන්න නම් සීලයක් අවශ්‍යයි. මේ කටයුත්ත තවදුරටත් සාර්ථක කරගන්න නම් හිතේ ඒකාග්‍රතාවය පැහැදිලි බවක් අවශ්‍යයි. ඒ වගේම හිතේ තියෙන පටලැවිලි නිදහස් කරගන්න මේ හිතට තවදුරටත් ප්‍රඥාව අවශ්‍යයි. සීල සමාධි ප්‍රඥා කියන මෙන්න මේ මාර්ගයේ වටිනකම යාට තේරෙන්න ගන්නවා. එයාට තේරෙන්නේ දැන් අර දියුණු කරපු සතිය, සතිපට්ඨානය, සතිපට්ඨාන භාවනාව මෙන්න මේ ඔක්කොගෙම අනුසාරයෙන් තමයි යාට තේරෙන්නේ ආ මෙන්න මේක තමයි කරන්න තියෙන්නේ. මෙන්න මේ මාර්ගය තමයි අනුගමනය කරන්න තියෙන්නේ. එතන තමයි සීල සමාධි ප්‍රඥා කියන මෙන්න මේ ආරෂ්ඨාංග මාර්ගය එයාට යා යුතු මාර්ගයේ වශයෙන් තේරෙන්න පටන් ගන්න. ඒක මේ පොතේ තිබුණාට නෙමෙයි, දැන් මේ හිතේ ක්‍රියාත්මක වීම හරහා තමයි යාට තේරෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ බුදුරජාන් වහන්සේ අවස්ථා තුනකින් තමයි මේ පූර්ණ ප්‍රතිපදාවක්, පුළුල් ප්‍රතිපදාවක් දේශනා කරලා තියෙන්නේ. ඉතින් අර බටහිරේ ඉතින් මේකේ පළවෙනි කොටස විතරයි කතා කරන්නේ කියලා ඉතින් අපිට පොඩ්ඩක් ඉතින් ඒගොල්ලන්ට බනින්න පුළුවන්. හැබැයි ඉතින් මේ මිනිස්සු අපිට වඩා يعني මන් දන්නේ මේ ලංකාවේ ඇතැම් පිරිසකට වඩා නම් ඒගොල්ලොත් කරනවා. මොකද ලංකාවේ ආ ඉතින් ඒකත් කරන්නේ නැහනේ. ඒගොල්ලෝ ඉතින් ඒ වෙනවා වෙන මොනවා මොනා හරි කරනවානේ බෞද්ධයෝ කියලා. නමුත් අර මිනිස්සු මේ සතියෙන් ගන්න තියෙන ප්‍රයෝජනයක් ගන්න උත්සාහන්ත වෙනවා. සතිය දිනු කරනවා, සිහිය දිනු කරනවා, මයින්ඩ්ෆුල්නස් දිනු කරනවා කියලා. හරි ඉතින් ඒගොල්ලෝ සතිපට්ඨාණයට පිවිසෙනවා. දැන් උතන එහෙම පිවිසෙන පිරිසෙන් අපි තුමු බටහිර ජාතකින් සෑහෙන පිරිසක් අපි තුමු දහසක් මේ වැඩේට බැස්සා කියලා. ඉතින් පටන් ගත්තේ මේ සරල සතියකින්. පටන් ගත්තේ මේ එදිනදා කටයුතු වල සිහිය දිනු කළා. හැබැයි ඔතනින් සෑහෙන පිරිසක් ඉන්නවා එතන නතර නොවි, එපමණකින් සෑහීමකටපත් නොවි ඊළඟ පියවරට තල් වෙලා යන සෑහෙන පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ අතන දැන් රැඳිලා ඒකෙන් විතරක් සෑහීමකටපත් වෙන පිරිසකුත් ඉන්න පුළුවන්. අපිට ඒගොල්ලන්ව හෙලා දකින්න පුළුවන්. නමුත් අර පැමිණි දහසක් පිරිසේ සෑහෙන ප්‍රතිශතයක් ඉන්නවා ඒ දෙවෙනි පියවරටත් තිවිසෙන. කියන සතිපට්ඨාන භාවනා කියන කොටසට අවතීර්ණ වෙන සෑහෙන පිරිසකුත් තියෙනවා. එතනිනුත් නොදැවති සම්පූර්ණ මේ ආරෂ්ඨාංග මාර්ගයක් හඳුනාගෙන ඒක වඩන්න ලෑස්ති වෙච්ච පිරිසකුත් තියෙනවා. ඒ නිසා සාම්ප්‍රදායික බෞද්ධයින් මේවා සමහරවිට අහලවත් නැහැ. සතිමත් බවක් ගැන ඒගොල්ලන්ගේ මේ සාමාන්‍ය ආගමානුකූල ජීවිතයේ ලොකුවට ඇත්තෙත් නැහැ. නමුත් අර විදේශිකයින් මේවා කොහොම හරි පරිවේශන කළා සතිමත් බවක තියෙන වටිනාකම තේරුම් අරගෙන ඒගොල්ලෝ ඒවා ප්‍රායෝගිකව දිනු කරන්න උත්සාහන්ත වෙනවා. ඇතැම් පිරිසක් ඇත්ත තමයි ඒකේ මුල් පියවරේ පමණක් නතර වෙනවා. හැබැයි තව සෑහෙන පිරිසක් දෙවෙනි පියවරට, තුන්වෙනි පියවරටත් යනවා. ඒක තමයි මට පිළිතුරක් වශයෙන් දෙන්න තියෙන්නේ.
බොම්බින් බොම්බින් සමින් වාස පෙරවන් සර්ණයි. ඔබ වහන්සේට දීර්ඝාෂම වේවා.
ඊළඟ දහම් ගැටලුව බන්දු ජීව මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි.
ඔව්.
ස්වාමීන් වහන්ස, දැන් අද අර මතකය ගැන අපි කතා කරනකොට දැන් අපි සතියෙන් හිටියොත් තමයි මතකය කියන එක පවතින්නේ කියන එක ඔබ වහන්සේ ප්‍රකාශ කළා.
නෑ, එහෙමම කියන්න බෑ. මතකය සතියෙන් නොහිටියත් තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ මතකයට ගිය තොරතුරු වල විකෘති වීම සිද්ධ වෙලා තියෙනවා.
ඔව්, සතියෙන් නොහිටියොත් විකෘති වීම වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට අවශ්‍ය දේ නෙමෙයි මතකයට යන්නේ.
ඔව්, එහෙමත් පුළුවන්. එහෙමත් වෙන්න පුළුවන්. ඊළාට ඒවා නැවත අනුස්මරණය කරද්දී එතෙන්දිත් විකෘති වීම වෙන්න පුළුවන්. ඒ වගේමයි මේ මතක තියාගත දේවල් අමතක වෙන්නත් පුළුවන්.
ඔව්. එතකොට ඒ කියන්නේ මතකය කියන එක පවත්වන්න නම් අපි ඒ සංඥා නිතර භාවිතා කළොත්
එහෙමනම් කියන්න බෑ. දැන් ඒ කියන්නේ දැන් අපි ඇත්තටම භාවිතා කරන එක ක්‍රමයක් තමයි ওই නැවත නැවත අපේ මතකෙට නැංවීම කියන එක. ඒක අධ්‍යාපන ක්‍රමයක් වශයෙන් ඉතින් ඇත්තටම දහමේ පවා ඉතින් කතා කරන කොහොමද මේ සූත්‍ර පිටකයක් නැත්නම් විනය පිටකයක් අභිධර්ම පිටකයක් ඉතින් මේ විදිහට මේ යම් යම් මේ පරියත්ති කොටසක් මතක් කරගන්නේ කියන එකේදී ඉතින් ඒක කියනවා නැවත නැවත සජ්ජහායනා කිරීමක්, අනිත්‍යයට ඉගැන්වීමක්, ඒකම හොඳට කල්පනා කර බැලීමක්, බහුශ්‍රත කිරීමක් ඉතින් මේවා කතා කරලා තියෙනවා. හැබැයි ඉතින් මේ මෙතෙන්දී ඒ ඒ ඒ කාරණේ ගැනම නෙමෙයි අපි මේ කතා කරන්නේ.
ඔව්. නමුත් දැන් අපිට දැන් සාමාන්‍ය සංවාස අපි හිතමුකෝ අලුත්ෙන්ම අපි කවදාත් කලින් දැකලා නැති පුද්ගලයෙක් හම්බ වෙනවා. එතකොට එයාගේ නම අහගන්නවා, ඒව අහගන්නවා. නමුත් අපි විශේෂයෙන් කියන්නේ සතිමත්ව වුණත් අපි ඒව එයාගේ නම අහගෙන එතකොට අපි එයාගේ මොනවා හරි නිමිති අරගත්තේ නැත්නම් අපේ තුමකෝ තව මාසකෙන් දෙකකින් අපිට එයාගේ ඒ කියන්නේ නමවත් මතක් කරගන්න බැරි ස්වභාවයක් එහෙම තියෙනවා. එතකොට එයා නමවත් මතක් කරගන්න අපි ඒ කියන්නේ ආයි ඒ අතරතුර ඒ සංඥාව ඇසුරු කරේ නැත්නම් ඒකට අදාළ කිසියම් නිමිත්තක් විශේෂයෙන් අරගෙන නැති වුණොත් එහෙම ස්වභාවයක් නැද්ද ස්වාමීනි?
මම පොඩ්ඩක් ආයි බන්දුජේ මහත්තයාගේ ප්‍රශ්න කියන්නේ.
දැන් අපි සාමාන්‍යයෙන් අපි හිතමුකෝ අපි කලින් කවදාවත් මුණ ගැහිලා නැති කෙනෙක් හම්බ වෙනවා.
හරි.
එතකොට යාත් එක කතා කරනවා, නම විස්තර අහගන්නවා, කොහෙද ඒවා අහගන්නවා.
ඔව්.
එතකොට ඒවා ඉවලෙට බොහොම සතිමත්ව තමයි කරන්නේ.
ඔව්.
නමුත් අපි කාලයක් ගිහිල්ලා මාස 3-4ක් ගිහිල්ලා බැලුවොත් ආයි ඊට පස්සේ කිසිම වෙලාවක අපි නිමිති ආපහු අරක් ගත්තේ නැතුව මාස 3-4ක් ගිහිල්ලා බැලුවොත්
හරි
අපිට ওই නම මතක් කරගන්නවත් ඒ කතා කරපු දේවල් ගැන සමහරක් විතර එන්න පුළුවන්. මොකද ඒ කියන්නේ සතියෙන් කරපු නිසා. නමුත් මොනවා හරි නිමිත්තක් ඇසුරු කරගෙන මේ ආපහු මේ මතකය ආවර්ජනය කර ගැනීමක් කරන්න පුළුවන් වුණත් පුළුවන් වෙන්නේ.
ඔව් ඔව් හරි. ඇත්තම දැන් දැන් එතන තමයි ඇත්තම අපි සාකච්ඡා කරන්න වටින තැනක්. දැන් අපි අර සති ඉන්ද්‍රිය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී උන්වහන්සේ කියනවානේ මේ චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුස්සරිතා කියලා. ඉතින් එතෙන්දී සමහර විට ඔතන අන්තර්ගත වෙලා තියෙන වෙන්න පුළුවන් ඊට කලින් අවස්ථාවන් වලදී ආ නැවතත් ඒවා හොඳට අනුස්මරණය කිරීමක් කළා කියලා. හැබැයි ඒකම අත්‍යවශ්‍ය නැහැයි කියලා තමයි මට නම් හිතෙන්නේ. ඒ කියන්නේ එයාගේ හිතේ සති ඉන්ද්‍රියක් ක්‍රියාත්මක වෙන අවධියකදී අර බන්දුජීව මහත්තයා කිව්වා වගේ අපි තුන් මාස ගානකට කලින් කවුද එක්කෙනෙක් එක කතා බහ කළා. හැබැයි ඊට පස්සේ මාස ගානක් යනකම්ම අපි එයාව මතකේට නංව ගත්තේවත් නැහැ. හැබැයි ඊට පස්සේ ඔන්න අද එයාව හම්බුණා. දැන් මේ මාස ගානක කලින් හම්බෙච්ච කෙනා ඔන්න අද තමයි හම්බුනේ. ඒ කාල පරිච්ඡේදයේ ඇතුළතදී අපි ආව මතකයටත් ආවේ නැහැ. හැබැයි දැන් සමහර විට අපිට ෂණිකව මෙයාව මතක් වෙන්න පුළුවන්. එයාගේ නම මතක් වෙන්න පුළුවන්, කතා කරපු කතාව මතක් වෙන්න පුළුවන්. ඔය විදිහට මේ සියලු දේවල් මතකෙට නැංවෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේ නිපක සතියක්, මේ නිපක සතියක තියෙන නැත්තම් සති ඉන්ද්‍රියක තියෙන විශේෂත්වයේ වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. මේ උගාක් අතීතයේදී කරපු කතාවක්, උගාක් අතීතයේදී කරපු ක්‍රියාවක් මේ දැන් කරා වගේ, මේ දැන් කිව්වා වගේ මතකෙට නැංවීමේ හැකියාවක් තියෙනවා. දැන් ඔතන හැබැයි මෙහෙම දෙයක් තියෙනවා බන්දුජීව මහත්තයා. දැන් අපි පස්සේ ඕක පහු කරලා යනවානේ. ඒ කියන්නේ ආ සති ඉන්ද්‍රිය පහු කරලා සති බල මට්ටමකට එනවා, සති බොජ්ජංග මට්ටමකට එනවා, සම්මා සති මට්ටමකට එනවා. දැන් ඔය වගේ මට්ටම් වලට එනකොට දැන් සතිය විතරක් නෙමෙයි මේ ක්‍රියාකාරීත්වයට මැදිහත් වෙන්නේ, තව සෑහෙන ප්‍රඥාවෙන් ලොකු බලපෑමක් සිද්ධ වෙනවා. දැන් හිතේ ගොඩනැගෙන එක්තරා අන්දමක ස්වභාවයක් මේ දේවල් වැඩි ඇතුළට ගන්නෙ නැති ගතියක්. දේවල් ගොඩ ගහගන්නේ නැහැ. එයා නිකන් එළියට දැමීමේ හැකියාවක් නැත්තම් ඒ හිතේ නොරැඳීමේ ප්‍රවණතාවයක් ගොඩනැගෙනවා. දේවල් හුඟක් මතක තියාගන්න වෙහසනවා වෙනුවට අත්‍යවශ්‍යම දෙයක් විතරක් මතක තියාගන්නවා, අනිත් ටික ඔක්කොම නිකන් බැහැර කරලා දා. හිත සැහැල්ලුවෙන් තියාගැනීමේ ප්‍රවණතාවයක්, හිත හිස්ව තියාගැනීමේ ඌමනාවක්, වැඩිය හිත කෙලෙසන් නැතිව, හිතට බරක් දෙන්නේ නැතිව, හිතේ දේවල් ගොඩ ගහගන්න නැතිව, සංඥා පුරවගන්න නැතිව, හිතට වද නොදී ඉන්න ඌමනාවක් දැන් ඔන්න යෝගාවචරයේ තුළ ටික ටික වර්ධනය වෙනවා. ඉතින් එතකොට හැබැයි වෙන එක අවාසියක් තමයි සමහරවිට අපි අර අත්‍යවශ්‍ය දෙයක් මතක තියාගන්නවා වෙන්න පුළුවන්. නමුත් සෑහෙන ප්‍රමාණයක් හලහල තමයි යා යන්නේ. ඒ නිසා යම් යම් අවස්ථාවන් වලදී මතකයේ වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්. එයාට අර කලින් මතක තිබිච්ච දේවලුත් දැන් අමතක වෙන්න පුළුවන්. මම මේ කියන දෙවෙනි අවස්ථාවේදී ඒක එක්තරා අන්දමින් කියනවා නම් සංක්‍රාන්ති අවධියක් වෙන්න පුළුවන්. මොකද දැන් හිත සම්පූර්ණ කෙලෙසුන්ගෙන් නිදහස් වෙලත් නැහැ. මේ රහත් වෙච්ච මට්ටමකුත් නෙමෙයි. හැබැයි දැන් අර දේවල් අල්ලගෙන ඒවා මත පළපදියම් වෙන ගතියක්, ඒවා අගය කරන ගතියක් ඇත්තෙත් නැහැ. ඉතින් ඒ නිසා මෙතන දැන් තියෙන එක මැද අවස්ථාවක්, සංක්‍රාන්තියක් තියෙන්නේ. ඉතින් එයා ඇතැම් විට ගෙඩිය පිටින්ම අත්හැරලා දානවා. මුළු පද්ධතියම අත්හැරලා දානවා. දැන් හිත තියෙන්නේ පුළුවන් තරම් සැහැල්ලුවකින්. හැබැයි එතකොට ඔන්න අවශ්‍ය දේවලුත් අමතක වෙලා. එහෙම වෙන්නත් පුළුවන්. මේ වගේ අවස්ථාවන් තියෙනවා ඇතැම් යෝගාවචරින් විස්තර කරනවා. ඉතින් ඒක හැබැයි කලබල වේ යුතු තත්ත්වයක් නෙමෙයි. තව ටිකක් එහාට යනකොට හිතේ නිකන් මැදහත් බවක් ගොඩනැගෙනවා. හිත තව ටිකක් සැහැල්ලු වෙනවා. අපි බලෙන් මොකක්වත් කරන්න දෙයක් නැහැ. බොහොම සාවධානව නැත්තම් නිරෝගීව මානසික සුවතාවයක් සහිතව මේ තව තව ඉස්සරහට යනකොට අපේ මනස සැහැල්ලු වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට අවශ්‍ය දේ මතක තියාගන්න පුළුවන්, මතකෙට නංව ගන්න පුළුවන්, අර ඒ හැකියාව හැදිලා එනවා. ඉතින් ඒ නිසා මේ විපස්සනා වඩාගෙන යනකොට මතක ශක්තියේ පොඩි පොඩි වෙනස්කම්, يعني එක ටිකක් අර මුල් කාලේට වඩා මතකේ හොඳට වර්ධනය වීමක්, දේවල් හොඳට මතක තබා ගැනීමක්, ඒ මට්ටම අපි හම්බ වෙනවා. ඊට පස්සේ තවත් අවස්ථාවකදී ඒ වුමනා දේවලුත් සමහරවිට අමතක වීමක්, ටිකක් මතක් කරලා ගන්න සිද්ධ වෙන අවස්ථාවක්, ඒකක් හම්බ ඒබඳු තත්වයකට පතු වෙන්න පුළුවන්. හැබැයි ඊටත් එහාට ගියාට පස්සේ හැබැයි එහෙම නැහැ. සාමාන්‍ය තත්වයෙන් ඉන්න පුළුවන් ගතියක් හමු වෙන්න පුළුවන්.
ඔව්, මොකද ඒක තමයි අර ළඟදි නිතර නිතර අසුරු නොකරන සංඥා ටිකක්, ඒ කියන්නේ ඒවා තමයි මතකයට ගන්න පුළුවන්. නමුත් පරණ, ඒ කියන්නේ යාළුවෝ නිතර හම්බ වෙච්ච නැති, කතා කරපු නැති අයගේ නම්වත් මතක් කරගන්න සමහරක් වෙලාවට අපහසු වෙන ස්වභාවයක් තියෙනවා. ඊළඟට ස්වාමීන් වහන්ස, දැන් මෙතන සති ඉන්ද්‍රිය කියන එක දැන් අපි ඇත්තටම මුලදී පටන් ගන්නකොට මෙහෙම සතිය කියලා දෙයක් අපිට තියෙනවාදවත් කියලා අපි දන්නේ
නැහැනේ.
එතකොට අපිට මුලදී එතකොට දැනෙන්නේ ඇත්තටම මේ අපේ තියෙන මේ ඉන්ද්‍රියන් ඇස් කන් නාස ඕයෙන් එන අරමුණු තමයි ඇත්තටම සිත හරහා අපිට දැනෙන්නේ. නමුත් එතකොට අපිට සතිය කියන දෙයක් ගැන දන්නේවත් නැහැ. දැන් මේ සතිය කියන එක මම හිතුවේ දැන් එතකොට මේ ඉන්ද්‍රිය මට්ටමටපත් වුණා කියනකොට ඇත්තටම සතිය කියන එක දැන් අපිට නිතරම දැන් අර ඇහෙන් රූපයක් දකිනවා වගේම සතිය කියන එක මා තුළ දැන් පවතිනවා කියන එක දැනෙන ස්වභාවයද මේ සති ඉන්ද්‍රිය මට්ටම කියලා කියන්නේ කියලා?
එහෙමත් කියන්න පුළුවන්. මොකද ඒ කියන්නේ දැන් අපිට මුලදී සතිය කියලා එකක් මෙහෙම තියෙනවා කියලාවත් අපි දන්නේ නැහැ. දැන් ටික ටිකනේ ඕක දැන් දියුණු වෙන්නේ. එතකොට තමයි යාට තේරෙන්නේ ආ දැන් නම් මෙන්න මෙහෙම එකක් තියෙනවා. මම අර වැඩේ කරද්දි මං සිහියෙන් හිටියා. දැන් මේ වැඩේ කරද්දි එහෙම සිහියක් තිබුණේ නැහැ. මේ වැඩේ කරද්දි ඔන්න ප්‍රඥාවක් තිබුණා. මේ වැඩේ කරද්දි ප්‍රඥාවක් තිබුණේ නැහැ. මේ වැඩේ කරද්දි හොඳට මං වීරයවන්තව කටයුතු කළා. මේ වැඩේ කරද්දි නම් හරි උදාසීනයි. දැන් එතකොට මේ අපේ හිත ඇතුලේ ගොඩනගෙන මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය තමයි අපි දැන් මේ වෙන්වෙන් වශයෙන් හඳුනගන්නේ. ඒ කියන්නේ දැන් වීරය තියෙනකොට වීරය තියෙන බව දන්නවා, නැතිකොට නැති බව දන්නවා. එතනදී වීරය තමයි ඉස්සරහට ඇවිල්ලා කටයුතු කරන්නේ. එතකොට අපි කියනවා වීර ඉන්ද්‍රියක් කියලා. ඇතැම්ම අවස්ථාවනදී හොඳට සිහියෙන් කටයුතු කරනවා. හිත හරීම පැහැදිලි, සැහැල්ලුයි, එහෙම හෙදුවන්නේ නැහැ, අපිට වුණා විදිහට හැසිරෙනවා. හොඳ අවදියෙන් ඉන්නවා. යම් කටයුත්තක් කරද්දී. හැබැයි තවත් අවස්ථාවක් මෙනෙහි කරලා බලද්දී තාම හරීම අසතිමත්. හිත ආයෙත් නිකන් අතීතයේ ගිහිල්ලා පැටලි පැටලි ඉන්නේ. සිහිය නැහැ. එතකොට මෙන්න මේ සිහිය කියන ඒ හැකියාවේ ගුණධර්මයේ පවැත්ම හෝ නොපවැත්ම එයාගේ මූලිකත්වයේ ගැනීම නැත්නම් එයා හොඳට සක්‍රියව හිත ඇතුලේ ක්‍රියාත්මක වීම අපි හඳුනගන්න මට්ටම සති ඉන්ද්‍රිය වශයෙන් හඳුනගන්නවා. සති ඉන්ද්‍රිය කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ ඉන්ද්‍රිය කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඊශ්වර භාවයක් කියන එක. ඒ කියන්නේ එයා තමයි නායකයා වශයෙන් ඒ වෙලාවේදී කටයුතු කරන්නේ. ඒතකොට ඉබඳු ඉන්ද්‍රිය පහක් පෙන්වනවා සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියලා. ඉතින් ඇතැම් විට මේ පහෙන් එක්කෙනෙක් ඉස්සරහට එනවා. අපි දුම වීරයවන්තව කටයුතු කරන වෙලාවදී ඔන්න විරේ ඉන්ද්‍රිය තමයි ඉස්සරහ තියෙන්නේ. හොඳට සිහියෙන් යුක්තව කටයුතු කරන වෙලාවේදී සති ඉන්ද්‍රිය තමයි ඉස්සරහින් තියෙන්නේ. ඒ නිසා ඒ අර්ථ දැක්වීමේ වැරදක් නැහැ. දැන් ඒකේ තියෙන සුවිශේෂී ලක්ෂණයක් තමයි අර බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඒ විදිහට එයා සිහියෙන් යුක්තව සති ඉන්ද්‍රියක් වශයෙන් එයාගේ ඊශ්වර භාවයේ පතුරවනකොට එයාට තියෙන තව අමතර වාසියක් ඒ තමයි චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා. මේ හුඟක් අතීතයේදී කරපු දෙයක් කියපු දෙයක් ඉතාම නිවැරදිව යහුසුලව දැන් වුණත් මතකෙට නංව ගන්න පුළුවන්. මේක අමතර වාසියක්.
ඒ වගේම ස්වාමිනෝසේ දැන් ඕක මේ මනාවට අත්දකින්නවා සතිය අඩු කරයින් පස්සේ තීන මිත්‍ය ඒ කියන්නේ කොහොමද සිත ගිලගෙන නින්දට වැටෙන්නේ කියන එක. දැන් සාමාන්‍යයෙන් ඇස් පියාගෙන හිටියොතින් අනිශ්චිතව ඉන්නකොට සතිය තියෙනකම් හොඳට සතිය විශේෂයෙන්ම කියලා සතිය පවත්වන්න නැතුව හිටියත් ඇස් පියන් හිටියොතින් ටික ටික එතකොට දැනෙනවා ඒ කියන්නේ සිත ඒ කියන්නේ නිදිමත ස්වභාවයක් ඒකත් ඒ අවස්ථාවේදී තියෙනවා. එතකොට සතිය තියෙන නිසා ඒකත් දන්නවා. එතකොට ඕනනම් කියන්නේ ශබ්දවලට යොමු කළොතින් සිත ශබ්දත් ඇහෙනවා. ඉතින් ඒ ආකාරයට සතිය පවත්වනකොට ඔය දෙකම තියෙනවා. නමුත් සිත බොහෝම තදින් නින්දට වැටෙන්න අවශ්‍යයි වගේ කියන ඒකට ඇබ්බැහි වෙවි ඉන්න ගතියකුත් තේරෙනවා. සතිය ඔතනින් අයින් කළොත් සතිය කරොත් ටික ටික කෙලින්ම අර නින්ද විසින් සිත ගිලගෙන ඉඳනින් පස්සේ කෙලින්ම නින්දට වැටෙනවා.
හරි.
ආයි ඒක සතිය තියෙනකොට තමයි ආයි දැනගන්නේ හරි නින්ද ගිහිල්ලා හිටියා මෙහෙමයි කියලා. එතකොට ඒකදී වෙන්නේ එතකොට නින්ද කියන එකේ ලක්ෂණය එතකොට ඒ කියන්නේ ඒක මඩපවත්වන්නත් සතිය තියෙන්න ඕනද නැත්නම් නින්ද ඒක ඊට වඩා ප්‍රබලයිද කියනකොට මම දැක්කනම් අපි ශබ්දයට අහුම්කම් දීගෙන හිටියොත් අරක කොච්චර තිබුණත් අර අනිශ්චිත ස්වභාවයේ අර විදියට සතියෙන් ඉන්න පුළුවන්. නමුත් එතකොට ශබ්දයට සිත යොමු කළා තියෙන එතකොට අනිශ්චිත ස්වභාවය පවත්වන්න බෑ.
ඒක තමයි. දැන් මෙහෙම කතා කරන්න පුළුවන්. ඇත්තටම දැන් හිත ඇතුලේ නිකන් අඳුරු බවක් වැඩෙනකොට ටිකක් හිත සමාධි පැත්තට තමයි බර වෙන්නේ. ඒකෙන් අනිත් පැත්තට හැරෙනොත් තීන මිද්දෙට තමයි බර වෙන්නේ. දැන් අපි ඇස් දෙක පියාගෙන ඉඳගෙන මේ හිත අනිශ්චිතව පවත්වන්න උත්සාහවන්ත වෙද්දී ඇතැම් විට මේ හිතේ අවදි ගතිය වෙනුවට ටිකක් අඳුරු ගතියේ පැත්තට ගිහිල්ලා හිත ආයෙමත් අර කොහෙට හරි නිකන් රිංගන ගතියක් මොකට අරමියා හේත් වෙන ගතිය සමාධිය වැඩි වෙන හැබැයි සතිය අඩු වෙන ගතිය අවදි ගතිය අඩු වෙන හැබැයි හිත එක තැන හිර වෙන ගතියක් එන්න විදි තියෙනවා. ඉතින් එතකොට ඒකත් පෙන්ලා දෙන්න සතියෙම තමයි. දැන් මේ එක්තරා අන්දමකින් හිතේ යම්කිසි අසමබරතාවයක් තමයි ගොඩ නැගෙන්නේ. දැන් ඉස්සරලන් තිබුණා බොහොම සතියෙන් ඉන්න ගතියක්, මුළු පද්ධතිය ගැනම මුළු විශ්වය ගැනම නිකන් හරි විවෘත ගවක් තිබුණා. දැන් අපි අස්තික පියාගෙන නිකක් මේ හිත සූක්ෂමව තියන්න ගියාම සමහර විට ඕන එක පැත්තකට ඇලවෙනවා, එක පැත්තකට බර වෙනවා, සමාධියට බර වෙනවා, ඒ අසර රිංග ගන්න හදනවා, අරමුණකට හේතු වෙන්න හදනවා. එතකොට තින් සතිය මැදිහත් වෙලා මේක සකස් කරන්න ඕනේ, මේක නිවැරදි කරන්න ඕනේ, ආයෙත් පොඩ්ඩක් හිතට ආලෝකයක් ලබලා දෙන්න ඕනේ. ඉතින් ඒතෙන්දී දැන් ওই මහත්තයා කියනවා වගේ දැන් ඔන්න සද්දයක් ඇහෙනවා. සමහරවිට මේ සද්දෙත් එක්ක සැහැල්ලුවෙන් ඉන්න එක හොඳයි, අර මොකක් හරි අරමුණක් අසර ගිහිලා හිර වෙලා ඉන්නවට වඩා. සමහර විට මේ ඇහෙන සද්දේ නිකන් සරල සද්දයක් නම් සමහරට අපි ඒකට රිංග ගන්න යන්නේ නැහැ. හැබැයි සද්දය ඇහෙනවා ඉතින් අවදියෙන් ඉන්නවා, හිත සැහැල්ලුයි. හැබැයි හිත ඒක උපාදාන කරගෙන නැහැ. හැබැයි අතෙන්දි වෙන්නේ අපේ හිත ඒක උපාදාන කරගෙන, එහෙම නැත්නම් ඒක අසර රිංගගෙන තමයි ඉන්නේ. ඉතින් ඒක එච්චර ප්‍රයෝජනවත් නැහැ. ඊට වඩා හොඳයි හිත සැහැල්ලුවෙන් අර සද්දයක් උනත් අහන එක. ඉතින් ඕක ඇත්තටම රූප පැත්තෙන් කතා කරන්නත් පුළුවන්. අපි හිතමු අපේ ඇස් දෙක පියාගෙන ඉන්නකොට හිත තීන මිද්දට බර වෙලා අරමුණක් අසර රිංගගෙන හිත නිකන් ගුලි ගැහුණා නම් ඒක එච්චර ප්‍රයෝජනවත් නැහැ. ඊට වඩා හොඳයි ඇස් දෙක ඇරලා රූප දිහා බලාගෙන ඉන්න එක. හැබැයි එකම රූපයක්වත් උපාදාන කරලා තියෙන්න බෑ.
ඒක පැහැදිලි සමහරු. එතනදී තවත් දැකපු අත්දැකීමක් තමයි දැන් මේ ස්වභාවයට ගියා යනකොට අපිට හිතුවොත්ින් අපි හිතමුකෝ කයේ ඉරියව්ව මාරු කරන්න ඕන කියලා. නමුත් ඒ ඉරියව්ව මාරු කරගන්නවත් ඉඩ දෙන්නේ නැහැ. මේ තරමටම අරකින්
කියන්නේ තින මිද්දේ නිකන් ආක්‍රමණය කළා.
ආක්‍රමණය කරනවා. එතකොට හිතමුකෝ තව මොනවා හරි දෙයක් මම ආයාසයෙන් හිතන්න යනවා කියලා. ඒකටවත් ඉඩ දෙන්නේ නැහැ. කියන්නේ අරකින් පුදුම විදියට ඒ ගිල ගන්න ස්වභාවය දකින්න පුළුවන් සතිය අයින් කරපු ගමන්.
හරි. ඒක ඇත්ත. දැන් ඇත්තම දැන් උතෙන්දී අපි ඇත්තම පරිසං වේතේ දැන් ওই විපස්සනා සමාධියක් උනත් අපි වඩනකොට දීර්ඝ කාලයක් තිස්සේ, කියන්නේ මං කියන්නේ පැය ගණන්, පැය දෙක තුනක කරන්න ගියොත් අනිවාර්යෙන්ම මේ සමාධිය තමයි ඉස්සරහට එන්නේ. සමාධිය වර්ධනය වෙලා සමාධිය විසින් අපේ හිත ආක්‍රමණය කරනවා. ඒ සමාධියේම අපි මේ සමාහට ඒක අනිත් පැත්තට හැල්ලා නිකන් වහලෙබ් බවට පත් වෙනවා. ඒ කියන්නේ සමාධිය ඔඩුදුවන්න පටන් ගන්නවා. අපේ තිබිච්ච අර සමබරතාවය, මානසික සමබරතාවය අපිට නැති වෙනවා, අහිමි වෙනවා. ඉතින් ඒකයි දැන් ඇත්තටම බොජ්ජංග ධර්ම දියුණු කරන අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ඒකනේ කියන්නේ අර මේ බොජ්ජංග ධර්ම තියෙනවා ගෲප්ස් තුනක්, කණ්ඩායම් තුනක් ඉන්නවා. සතිය කියන එක එක්කෙනා තනියෙන් ඉන්න එක කණ්ඩායමක. අනිත් කණ්ඩායම් දෙකක් තියෙනවා, එක කණ්ඩායමක් තීන විද්‍යට බරයි. සමාධියට තමයි එයා අදින්නේ. ඒ තමයි සමාධි පස්සද්දි සමාධි උපේක්ඛා කියන තුන් දෙනා ඉන්න එක කණ්ඩායමක. ඒගොල්ලෝ කරන්නේ පුළුවන් තරම් තැම්පත් කරන එක, පුළුවන් තරම් නිශ්චල කරන එක, පුළුවන් තරම් නිකන් හෙල්ලෙන්න නොදී අල්ලන් ඉන්න එක තමයි. මුකුත් උනාට ගණන් ගන්නෑ, හෙල්ලෙන්න නොදී අල්ලන් ඉන්න එක තමයි ඒ කණ්ඩායම කරන්නේ. හැබැයි තවත් කණ්ඩායමක් ඉන්නවා, ඒගොල්ලෝ කරන්නේ හොඳට අවදි කරන එක. සතුටින් තියනවා, අවදියෙන් තියනවා, සැහැල්ලුවෙන් මේ කටයුතු කරනවා, වීරයවන්තව ඉන්නවා. ඒගොල්ලෝ ඇවිල්ලා අනිත් ගෲප් එක. එතෙන්ට තමයි අයිති වෙන්නේ ධම්මවිචේ විරිය පීති කියන කට්ටිය. ඒතර බුදුරජාණන් වහන්සේ කියන්නේ දැන් මෙන්න මේ කණ්ඩායම් දෙකේ සමබරතාවය තියෙනවද කියන එක නිරීක්ෂණය කරන්න අනිත් කණ්ඩායම. ඒ කණ්ඩායම ඉන්නේ එක්කෙනයි. එයා තමයි සතිය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා සතිකෝ අහම් බිකවේ සබ්බත්තං වදාමි. මහන්නේ මෙන්න මේ සතිමත් බව මම ඒ නිසා හැම තැනදීම අවශ්‍යයි කියලා කියනවා. හැබැයි අනිත් කණ්ඩායම් දෙක සමබරව තමයි තියන්න තියෙන්නේ. එක පැත්තකට හෝ වැඩි වුණා නම් ටිකක් ඉතින් හිතට වෙහෙසක් තියෙනවා. හිතේ ආතතියක් ගොඩනගෙන්න පුළුවන්. ඕන්ට වඩා මේ ධම්මවිචේ පැත්ත වැඩි වුණොත් ඔන්න ආයෙ හිත විසිරෙනවා. හිත නිකන් මේ සක්‍රීය වැඩි වෙලා. ඕන්ට වඩා පස්සද්ධියේ සමාධියේ උපේක්ෂාව වඩනොත් හිත සැඟ වෙනවා. හිත නිකන් මේ 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 හිත නිකන් මුළු ගැන්නෙන්න පටන් ගන්නවා. ඔය දැන් කවුද ධම්මජීව මහත්තයා කතා කරපු ඒ අවස්ථාව. ඉතින් එතකොට අපි සතියෙන් බලන්න ඕනේ දැන් මේ කොයි පැත්තටද මෙයා බර වෙලා තියෙන්නේ? වම් පැත්තට බර වෙලාද, දකුණු පැත්තට බර වෙලාද? එහෙම නැත්නම් වාහනේ යන්නේ ගාන්ට මැද්දේද? එතන මේ ඩ්‍රයිවර් තමයි සතිය කියලා කියන්නේ. එතන ඩ්‍රයිවර් තමයි දැනගන්න ඕනේ, රේදුරා තමයි දැනගන්න ඕනේ දැන් මේක මම වාහනේ මැද්දේ අරන් යන්න ඕනේ. වම් පැත්තට බර දෙන්න දීලාත් හරියන්නේ නැහැ, දකුණු පැත්තට බර වෙන්න දීලත් හරියන්නේ නැහැ කියලා යා හැම තිස්සෙම මේක මැද්දේ තියාගෙන යන්න උත්සාහන්ත වෙනවා.
හොඳයි ස්වාමීන් වහන්සේ, පැහැදිලි බොහොම පිංසිතියවා. ඔබ වහන්සේට නිදුක් බව නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටළුව සුරංගනීට ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස, ඇහෙනව නේද?
ඔව් ඇහෙනවා.
ස්වාමීන් වහන්ස, මම සුපුරුදු පරිදි භාවනාව කරගෙන යනවා පැය දෙකමාරක් තුනක් වගේ. පහුගිය දවස්වල බ්‍රහස්පතින්දාර නිසන්වන යන ධර්ම දේශනාවෙන් පස්සේ ලොකු ස්වාමීන් වහන්සේ කිව්වනේ අර සති පාසලට අපිට ගීත ටිකක් ලියන්න කියලා.
හරි.
පුළුවන් කෙනෙකුට. මාත් ඉතින් ඔය ඉස්සර ඉඳලම ලොකු ස්වාමීන් වහන්සේට කවි ලියනවා. ඒ හින්දා මම හිතුවා මොනා හරි ටිකක් ලියන්න ඕන කියලා. ඉතින් එහෙම කියලා හිතුණට ඒක කරන්න ගියාම දැන් මම භාවනාවේදී මන් කරන්න එන දෙයක් දිහා බලාගෙන ඉන්නවා. ඉතින් ඒ වගේ වෙලාවක මට දැනෙනවා බලාගෙන හිටියට මට ලියන්න දෙයක් නැහැ කියලා. එතකොට ලියන්න දෙයක් නැහැ කියලා දේවලුත් දැනෙනවා. පරණ දේවල් මතක් කරපුවාම ඒවායේ මතකයක් එන්නේ නැහැ. දැන් බණක් අහනකොට නම් මේවා 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 කියවෙනකොට ඒවා මතකයක් එනවා පේනියට. මෙහෙම දේවල් සිද්ධ වුණා කියලා. ඒ වුණාට දැන් මතක් කරමින් ලියන්න ගියාම එහෙම මතකයකට එන්නේ නැහැ. එහෙම කරනවා නම් ආයේ මුලින් ඉඳලා අර පරණ අහපු ප්‍රශ්න, ඒවට හම්බෙච්ච උත්තර, ඒ වගේ ටිකක් අහලා ගන්න ඕන කියලා වෙලාවකට හිතුණා මට එහෙම හරි ලියන්න කියලා.
ඔව්.
ඒකත් අද ඔබ වහන්සේ කියපු එක අහපු ගම මට හිතුණා එහෙම කරන එකත් සංඥා, අපි අර නැති වෙන නැති වෙච්ච සංඥා ටික මං ආපහු හොයාගෙන ගිහිල්ලා එකව කරගෙන ඇවිල්ලා ලියන්න හදනවද කියලා.
සම්පූර්ණයෙන්ම අනිවාර්යෙන් ඒක තමයි කරන්නේ. කියන්නේ අපි හිත දැන් අපේ කරගෙන යනවා නම් යම්සි භවනාවක් හිත ටිකක් නිදහස් වෙනවා කියන්නේ, හිත සැහැල් වෙනවා කියන්නේ සංඥාවල අඩු වීම. ඉතින් ඒක තවන්ට දැනෙනවා. දැන් ඉස්සෙල්ලා තරම් මේකේ ගොඩ ගහගෙන නැහැ. මේකේ පුරෝගෙන නැහැ. ඒ වෙනුවට දැන් නිකන් හිත කැමති හිත හුදේකලා වෙන්නේ. හිත කැමති සැහැල්ලුවෙන් ඉන්නේ. හිත කැමති නිදහසේ ඉන්නේ. හිත කැමති පොඩ්ඩක් මේවා හිස් කළා වාසය කරන්න. අස් කළා වාසය කරන්න. ඉතින් අපි ඒකට අනිවාර්යයෙන්ම අනුග්‍රහ කර යුතුයි. එහෙම නැතුව අපි මේක හැමදාම ඉතින් අවුස්ස අවුස්ස මතක් කර කර මතක් කර කර ඉන්නවා නම් ඉතින් කවදාවත් මේක මේ නිදහස් කරගන්න හම්බ වෙන්නේ නැහැ. නිසා සුරංගිනී මෑණියන්ට ආපු ඒ අදහස නිවැරදි. ඒ කියන්නේ මේ ආයිත් මම මේවා ගොඩ ගහ ගන්න නේද හදන්නේ. ආයිත් මේ හිතින් අයින් වෙච්ච දේවල් ආයි මේ ඇතුළට ගන්න නේද හදන්නේ කියලා ඒ ආපු අදහස සම්පූර්ණයෙන්ම නිවැරදි.
මතක සහ සංඥාව අතර සම්බන්ධය කතා කරද්දී මේ අත්දැකීමක සම්බන්ධයට කියලා මේ ඇඩ්වයිස් උපදෙස් ලබා ගන්න පුතේ ස්වාමීන් වහන්සේ, මට මගේ අත්දැකීම හැටියට ඒකම සමහර සයිකල්ස් වගේ යනවා. මතක වෙන ගොඩක් එකපාරට මතක එන කාලේ තියෙනවා. ඊට පස්සේ අමතක වෙන එක එහෙම එහෙම යනවා. දැන් මේ දවස්වල ස්වාමීන් වහන්සේ එක මේ දැන් සමහර වෙලාවට නිකන් එකපාරට ෆියුස් එකක් යනවා වගේ. අද සම්හස කිව්වා වගේ. හැබැයි ඒක මට දැනෙනවා බ්‍රේන් එකේ මේ ගොඩක් වෙලාවට මට ඒක දැනෙන්නේ නිකන් ලෙෆ්ට් සයිඩ් එකේ වගේ එහෙම දැනෙනවා. ඒකත් එක්ක එනවා කියලා. හැබැයි මට අර ඉස්සර වගේම කලබල වීමක් නැහැ. මොකද ඒක ආයේ ආයි කියලා තේරෙන්නේ හින්දා ඒකෙන් ලොකු හානියකුත් නැහැ. හැබැයි සමහර වෙලාවට සමහරවිට දැන් මේ ළඟදී අත්දැකීමක් වුණා. යාළුවෙක් කතා කරනකොට ඒ ටෙලිෆෝන් කන්වර්සේෂන් එකේ මැදදී මට මතකයි ඇස් කියවෙනවා වගේ වුණා සහ වචන ටිකක් එයා කියපු එක මතකයි. ආයේ එයාගේ වචන කියපු අවසන් කරපු තැනක් මතකයි. ඒ අතරේ කාලේ මට එහෙම නිින්ද ගියත් නෙමෙයි මොකත් නෙමෙයි. නමුත් අර ඒක අමතක වීමක් කියන්නේ ඒක කුමරි මං හිටියා ඇත්තන. නමුත් ඒක නැතුව ගියා. මොකද්ද කියලා එහෙම තේරුන්නේ නැහැ. ඔන්නඔහොම තාත්ත හිටපු ගමන් එනවා. සමහර වෙලාවට කතා කරනකොට තාත්තත් හරි මං හොඳට මං ඉන්න බව දැනෙනවා. නිකන් කය තියෙනවා හැම දැනෙනවා. ඒ අතර අමතක පාරට නිකන් අර ෆියුස් එක යනවා හිටවට ගන්න ගිහිල්ලා එහෙම ඒවා තියෙනවා. හැබැයි ඒ වෙලාවට මට මොකද්ද කියන්නේ කියලා මතක නැහැ. මම ඉන්න පැත්ත දැනෙනවා. හරි සබ්ලයින් අන්න එහෙම ඒවා තියෙනවා. ඒ අතර සන්නහස් මට හිතන මේකත් අර නිකන් කියන්න ඕන කියලා ඒ ඒප්‍රිල් වල මම ඔය මේ බණක් ඉවර වෙලා ඒ ගෙදර ඉන්නකොට ඩවුන් සින්ඩ්‍රෝම් තියෙන ළමෙක් දැක්කා. මට මතකයි මම බලන් හිටියා දැන් ටිකක් අර මම බලන් ඉන්න හැටි මට අර මාව සේනවා ඒරියල් වීස් එකේ වගේ කොහොම වෙලා ඉස්සෙට ගෙදර ඇවිල්ලා මා ඊළඟ මාසෙ වගේ මං ඇහැරෙනකොට මට මේ ඒක බයක් නම් නෙමෙයි සංහස. හැබැයි දැන් බයක් කියලා මට දැනෙන බයක් නෙමෙයි. නමුත් මං ඇහැරුණේ මේ උසක් ඩාඩියෙන් ටෙස් වෙලා වගේ මට එකපාරට ඇතුලෙන් ප්‍රොෆවුන්ඩ් වොයිස් එකකින් වගේ කියන හොනේ ආයතාරක් කියපහත් කියලා. හැබැයි මට ඒක මතකයි මේ ගර්ල් ඒ කියන්නේ දැක්කු ගර්ල්ට මට මතකයි. මේ මොකක් හරි පරණ සංඥාවක් මං ඒක ඔස්සේ හැබැයි යන්න ගියේ නැහැ. කොහොම ඒවත් සමහර වෙලාවට එක එක වෙලාවට එක එක ෆෝම්ස් වලින් කොහොම ඒවත් වෙනවා. එතනත් මට හිතෙනවා දැන් මට ඕන නම් ප්‍රපංච කරන පැත්තට දැන් පොඩ්ඩක් ගියා මම ඒක ඉගෙන ගිහිල්ලා තව මේ පරණ එකක් තමයි කියන එක ආව. හැබැයි එනවත් තේරුණා. ඒකත් හැමම ගියා මට අර දැන් සංහස කියනකොට සංඥාවයි මතකයි ඒ ටික ගැන මට හිතෙනවා පොඩ්ඩක් ඒ ටික කියලා මේ කොහොමද දැන් මේ යන්නේ ටික කියලා දැනගන්න එක හොඳයි කියලා සංහස.
ඔව්. ඇත්තටම මේ ඔය වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි මං හිතන්නේ ගිය සතියේදී සාකච්ඡා කළා භවනා කරද්දී හිතේ අරමුණ සෑහෙන දුරට ෂේ වෙලා යද්දී අරමුණ සියුම් වෙද්දී නැත්නම් අරමුණ තැම්පත් වෙද්දී හිත ඇතුලේ තියෙන යම් සංඥා එළියට එන්න පුළුවන්. ඉතින් අපි එතෙන්දී අහුවෙනවා අපි ඒකට වටිනකමක් දෙන්න ගිහිල්ලා මේ අහවලයි කියන්න ගිහිල්ලා මෙයා හොඳ කෙනෙක් මෙයා නරක කෙනෙක් මෙයා ලස්සන කෙනෙක් එහෙම කියන්න ගිහිල්ලා ඉතින් අපි අහුවෙනවා. මොකද අපි එතෙන් එතකොට තමයි මේ හිතට ආපු සංඥාවට අපි පණ දෙන්නේ. අපි පණ දීපු ගමන් සම්පූර්ණයෙන් තියෙන විඥානය එතන බැහැ ගන්නවා. ඒ නිසා ඒ භවනා කරද්දී හිත සූක්ෂම වෙනකොට අපි දීපු කර්මස්ථානය වියකී යනකොට බොඳ වී යනකොට ඔන්න ඔය වගේ සංඥා එන්න පුළුවන්. ඒවා හරිම විචිත්‍රයි. ඒවා හිත එක පාටම නිකන් තිගැස්සීමක් ඇති කරනවා. හැබැයි ඒ ඇවිල්ලා ඉතින් මායя දාපු තොණ්ඩුවක් කියලා තමයි තේරුම් ගන්න තියෙන්නේ. අපි ඉතින් ඒවට අහු වෙන්නේ නැතුව ආයෙත් හිමීට ඒවත් පැත්තකට දාලා ආයෙමත් හිත ඉතින් සූක්ෂම කරගෙනම යන්න තමයි තියෙන්නේ. හොඳයි 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 තේරුම් ගන්න. හොඳයි ඊළඟ ප්‍රශ්නය මම හිතන්නේ චන්ද්‍රිකා පෙරේරාට යොමු කරන්න පුළුවන්.
මම දැන් අවුරුදු දීපෙකින් සතිය වැඩනවා.
ඔව්.
ඒ කියන්නේ මොකද සතියේ ඉඳලා කුමාරි සංඥා එනවා හිතට උදාරණ කරගෙන යද්දී සංඥාව නිම වෙනවා. ඒ වෙනකම් ඇත්ත වගේ පෙනිලා යන සමහර දේවල්.
ඔව්.
ඒක පෙනිලා යනස්සේ ඉන්නේ නැතු වෙනකොට ඉන්නකොට අර ස්වාමීන් වහන්සේ දේශනා කරපු විදිහට අර අනිශ්චිත තැනට වැටෙනවා. එතන දිගටම ඉන්නකොට නිකන් නින්දත් අතරේ ඉන්න අතරේ නිකන් කොහේදෝ ඇදගෙන යන ගතියක් වගේ එනවා. මම හිතනවා ඒක නින්දකට යන්න යනවා කියන එක. ඒකෝඩ ඒ විදිහට ඉන්නකොට එක ගොඩ වෙලා පැය ගණන් තියෙන්නේ නැහැ සමහරවිට. ටික වෙලාවයි ආයෙකට හිත වෙනවා. ඒ විදිහට වෙනස් වෙනවා. අනිශ්චිතව කාලේ ගෙවනකොට දැන් සමිනාසික ධර්මදේශනාවල මම අහලා තියෙනවා අනිත්‍ය වෙන හිතරන්න ඕනේ අනාත්මය එහෙම දකින්න ඕනේ කියලා කියනවා
නේද? එහෙමනම් නෙමෙයි. ඒ කියන්නේ අපි අනිශ්චිතව වාසය කරනවා කියන්නේ එක මට්ටමක්. ඒක පටලව ගන්නත් හොඳ නැහැ. ඒ කියන්නේ දැන් සමහර ලාවට ඇතම් කෙනෙක් අද්දකීම් නැතිකම නිසා ඒගොල්ලෝ හිතනවා මේ අනිශ්චිතයි කියලා කියන්නේ මේ දැන් ඔන්න මං හුස්ම රැලි කීපයක් දැන් මම මේ කතා කරන්නේ ආධුනික යෝගාවචරය. ත්‍යාගෙත් ඉතින් සමාහයට මේ හුස්ම රැල්ල ගන්නෝ දැනී යනවා. ඉතින් තාම ඉතින් මේ අනිශ්චිත බවක් ගැන නෙමෙයි අපි කතා කරන්නේ. මේක මේ හුස්ම රැල්ල පොඩ්ඩක් තුනී වුණා. ඉතින් ඒක අර තිබුණට වඩා නම් අනිශ්චිත බවයි. මේ ඊට තමා වඩා නම් සියුම් තමයි. හැබැයි මේ අනිශ්චිත බවක් උපාදාන නොකිරීමක් කියන එකේදී අපි සෑහෙන ප්‍රඥාවේ මේ බලපෑමකුත් මේ තුල අන්තර්ගතයි. කියන්නේ නිවරදී උපාදාන රහිතව වාසය කිරීමකට, අනිශ්චිතව වාසය කිරීමකට ඇතරම ප්‍රතිපදාවක් හරහා ආපු ගමනක් තියෙනවා. ඒ කියන්නේ එයා හිතේ ඒකාග්‍ර සතියක් දියුණු කළා, ඒකාග්‍රතාවයක් දියුණු කළා. ඒ ඒකාග්‍රතාවය පදනම් කරගෙන සෑහෙන කාලයක් තිස්සේ විවිධ දේවල් හොඳට නිරීක්ෂණය කළා. ඒ නිරීක්ෂණය මත තමයි යාතුල ප්‍රඥාවක් ගොඩනගන්නේ. ඒක තමයි සාමාන්‍යයෙන් දහමේ වචනයක් යෙදෙන්නේ යථාභූත ඥාන දර්ශනයක් කියලා. අන්නේ බඳු ප්‍රඥාවක් ගොඩනැගිච්ච මනසක් තමයි දේව අතහැරලා දාන්නේ. එතකොට යාගේ හිතේ සිද්ධ වෙන අතහැරීම ස්වාභාවික අතහැරීමක්. નિરાයාස අතහැරීමක්. ඒ નિરાයාස අතහැරීමකදී තමයි ඔන්න යා අනිශ්චිත බවකටපත් වෙන්නේ. දැන් එයා මොකක්වත් අල්ලන්නේ නැහැ, කිසිවක් ඇසුරු කරන්න යන්නේ නැහැ. දැන් අන්නේ හිත කිසිවක් උපාදාන නොකර අනිශ්චිතව වාසය කරනවා. ඔන්න ය තත්ත්වය තමයි අපි මේ කතා කරන්නේ. එතන ඉන්නකොට දැන් මෙහෙමයි. දැන් එතන ඉන්නකොට අපි ආයෙත් කොහෙවත් හිත යොමු කළා මේක අනිත්‍යයි කියලා එහෙම මෙනෙහි කිරීමක් අවශ්‍ය නැහැ. දැන් එතනට අපි ආවනම් පොඩ්ඩක් එතන සාවධානයෙන් සැහැල්ලුවෙන් ඉඳලා හිතට ඒ தත්ත්වය හුරු කරලා දෙන්න අවශ්‍යයි. හැබැයි ඉතින් එතනින් අදහස් වෙන්නේ අපි මේ මෙතනින් අවසానයි කියලා. දැන් ඔහොම ඊට පස්සේ ඔය தත්ත්වය දැන් හිතන්න විනාඩි 45ක් පැයක් පවත්වන්න පුළුවන් කියලා පරියන්කේදී. ඊට පස්සේ සක්මනට ගිහිල්ලත් බලන්න ඕනේ ඉතින්. සක්මනට ගිහිල්ලත් එතෙන්ට ටග් ගාලා දැන් හිත දාලා බලන්න ඕනේ, දැන් ඉන්න පුළුවන්. ඒකට කැඩෙනවා. විනාඩියෙන් දෙකෙන් ආයෙ කැඩලා යනවා. ආයෙත් මොකක් හරි හිතට අරමුණක් එනවා. එතකොට බලන්න ඕනේ දැන් මේ ඇයි මේ අරමුණු වෙන්නේ? ඒ කියන්නේ තාමත් හිත ගිහිලා ඇලෙනවා, තාමත් උපාදාන කෙරෙනවා. එතන තමයි ආයෙත් ප්‍රඥාවෙන් සිහියෙන් දැන් ආයෙත් කටයුතු කරන්න අවශ්‍යයි. කොහෙටද මේ උපාදාන උනේ, කොහෙද මනාපයක් අමනාපයක් පහළ උනේ කියලා ඒව හොඳට තේරුම් අරගෙන ඒවෙන් හිත නිදහස් කරගනිමින් ආයෙමත් හිත සහැල්ලු කරගනිමින් වාසය කරන්න අවශ්‍යයි. එතකොට මේ අපි අර මුල් කාලයේදී දියුණු කරනකොට ඒ අනිශ්චිත බව සමාධියක් වක්ෂේම වගේ සෑහෙන දුරට වර්ධනය කරගන්න අවශ්‍යයි. එතකොට තමයි ඒක හොඳට හිතට ධාරණය වෙන්නේ. හිතට හොඳට ඒක පත්තියන් වෙන්නේ. ඊටින් පස්සේ හැබැයි ඒක හිටියයි කියලා නෙමෙයි මේ අපිට වාසියක් විපස්සනාවක් සිද්ධ වෙන්නේ. ඒ වෙනුවට ඒක කැඩෙන්න දෙනවා දැන්. ඒක නොගැඹුරු කරනවා. එයාව ගන්නවා නිකන් මතු පිටට. ඔහේ එතෙන්ට හිත දාලා බලනවා. මේක දැන් එහෙම පවත්වන්න පුළුවන්ද කියලා. එතන තමයි අන්න විපස්සනාවක් සිද්ධ වෙන්නේ. එතෙන්දී ආයෙත් හිත අල්ලනවා, උපාදාන කරනවා, කෙලෙස් එනවා. එතකොට එතන ඒවා දැක දැක ප්‍රහාණය කරමින් සැහැල්ලු කරමින් යා යුතු ගමනක් තියෙනවා. හරි, මං හිතන්නේ
ඊළඟ ප්‍රශ්නෙට තිබ්බා.
හොඳයි, හොඳයි.
අවස්ථාව ලැබෙනවා.
තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ.
ඔව්.
ස්වාමීන් වහන්සේ මේ සිතට දැනෙන වේදනාව ගැන සිහිය තියාගෙන ඉන්නකොට ගොඩක් වෙලාවට උපේක්ෂා සහගත වේදනාව තමයි අරමුණු වෙන්නේ. ඉතින් දැන් මේ උපේක්ෂා සහගත වේදනාවේ ඉන්නකොට ස්වාමීන් වහන්සේ ඒක අර ගොඩක් සියුම් හින්දා ඒක උපේක්ෂාවද කියලා තහවුරු කරගන්න සමහර වෙලාවට මම අර සුඛ වේදනාව තියෙනකොට හිතේ ස්වභාවයයි එතකොට දුක වේදනාව තියෙනකොට හිතේ ස්වභාවයයි ඒක මතක් කරලා මේක ඒ දෙකම නෙමෙයි මේ උපේක්ෂා සහගත තත්ත්වය කියලා නිකන් තහවුරු කර ගැනීමක් වගේ කරගන්නවා.
ඒක නම් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ දැන් අපි ඒ කියන්නේ උපේක්ෂාවක් තමයි තියෙන හැබැයි ඉතින් ඕක හාරා උස්සලා බලන්න අවශ්‍ය නැහැ. ඒ හිත සැහැල්ලුවෙන් තියන්න. හිත උපේක්ෂා වේදනාවට උනත් දැන් රිංග බලන්න අවශ්‍ය නැහැ. දැන් අපි මුල් කාලේ දෙනම් තිබුණා. මුල් කාලේදී අපි තුමු අපි ආනාපාන සතියක් වඩද්දී ධාතු මනසිකාරයක් වඩද්දී සමහර විට හිත උපේක්ෂා පැත්තට ගියාට පස්සේ සමහර ඒක උපේක්ෂා වේදනාවක් වශයෙන් හඳුනගත්තා. ඒකේ තියෙන වෙනස්කම් තේරුම් ගත්තා. ඒකේ තියෙන ඇතිවීමක් නැතිවීමක් තේරුම් ගත්තා. ඉතින් ඒවා පහු කරගෙන ගිහිල්ලානේ අපි දැන් අනිශ්චිත බවකට උපාදාන නොකිරීමකට ගෙනාවේ හිත. දැන් ඉතින් ආයෙත් උපේක්ෂා වේදනාව තියෙනවද කියලා අවශ්‍යල බලන්න අවශ්‍ය නැහැ.
එහෙම ගොඩ වෙලා ඉන්නකොට ස්වාමීන් වහන්සේ ඒකෙත් අර වෙනසක් තේරෙන්නේ නැහැ වගේ යනවා.
ඔව්.
ඉතින් ඒක නිසා නිකන් ඒක තහවුරු කරගන්න වගේ නිකන් අර ක්වොලිටි කන්ට්‍රෝල්
නෑ නෑ එහෙමනම් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ දැන් අපි කොහොමත් ඒ කියන්නේ වේදනානුපස්සනාවක් වුණත් වඩනකොට එතෙන්දිත් සැප වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා කියලා සමාහයට මුලදී තිබුණා. පස්සේ පස්සේ එහෙම වෙන් කරගන්න බැරි වෙනවා. දැන් මේ සැපද දුකද උපේක්ෂාව කියලා වෙන් කරගන්න බැරි නෝ මොකද්දෝ වේදනාවක් තියෙනවා. හැබැයි ඒතර තමයි යන්න තියෙන්නේ. එහෙම නැතුව අපි ආයෙත් හිතට වද දීලා මේක අරකේ මේක මේකේ කියලා හිත හිත ලව්වා මේවා වර්ගීකරණයකට යා යුතු නැහැ. මොකද ඇත්තටම මෙතෙන්දී හිත කරන්නේ නිකන් නිමිති හැලීමක් නේ කරන්නේ. දැන් මුලදී ආ සැප කියලා නිමිති නිමිත්තක් ගත්තා. මේක දුකයි මේක සැපයි මේක උපේක්ෂායි එහෙම ගත්තා. හැබැයි තව තව එහාට යන්න යන්න මේවා මේ නිමිති මැකෙන්න ගන්නවා. දැන් යාට ඒක එච්චර වටනකමක් නැහැ. මේ මොකද්දෝ වේදනාවක් තියෙනවා. මොකක් වුණත් කමක් නැහැ. හැබැයි එතන තියෙන ඇතීමක් නැතිවීමක්. එතන තියෙන වෙනස් වීමක්. මං කැමති විදිහට නොපැවතීමක් තියෙනවා. මං කැමති විදිහට නෙමෙයි යා වෙනස් වෙන්නේ. මගේ පාලනයෙන් තොරයි. අන්න අපි එයාගේ තියෙන ත්‍රිලක්ෂණයක් තමයි මේ තේරුම් ගන්න. ඒක තමයි ඊට පස්සේ යා සම්පූර්ණයෙන්ම අත්හැරලා දාන්නේ. දැන් මේ කිසි රසයක් නැහැනේ. මේක සතද දන්නේ නැහැ. දුකද දන්නේ නැහැ. මේක කිසි විශේෂත්වයක් නැහැ. ඉතින් මේක අල්ලන් ඉඳලා වැඩක් නැහැ. ඉතින් යා අත්හැරලා දාන්න.
එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.
හොඳයි හොඳයි.
ඊළඟ දහම් ගැටළු අනුෂ්කට ඉදිරිපත් කරන්න පුළුවන්.
අපසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ.
ඔව්.
මේ ළඟ තියෙන පන්සලේ සත්‍යේ ස්වාමීන් වහන්සේ ස්පීකර් ඇහෙන නිසා බාධා ආවද දන්නේ නැහැ.
නෑ නෑ මට නම් ආවේ නැහැ. තාම සද්ද ඇහුන්නේ නැහැ.
හොඳයි ස්වාමීන් වහන්සේ. අර ඔබේ මේ කලින් බන්දු ජීව මාත්මයාගේ ප්‍රශ්නේදී ස්වාමීන් වහන්සේ ඉදිරිපත් වුණා අර මේ සති ඉන්ද්‍රිය කියන මට්ටම වගේ කතාවක්. එතෙන්දී ස්වාමීන් වහන්සේ දැන් දිගින් දිගට තමන්ගේ අරමුණු කීපයක් ඔස්සේ සතිය දිකට යම් ප්‍රමාණයකට පැවැතුණාට පස්සේ තමන්ට එනවා දැන් මම සතිපත් වගේ කියලා එකක් එනවා. එතකොට ස්වාමීන් වහන්සේ සමහර වෙලාවල් වල ස්වාමීන් වහන්සේ මට අහු වෙලා තියෙනවා හිතට. ඉතින් ඒ වෙලාවෙදී මේ එතන මම මා يعني මමයා කියන ආත්ම ස්වභාවයක් එහෙම නැත්නම් මාන ස්වභාවයක හිසස වීමක් වෙනවද වෙනව වගේ හැඟීම් يعني වෙනව වගේ අහුවෙච්ච වෙලාවල් තියෙනවා.
හරි.
ඉතින් එතකොට ස්වාමීන් වහන්සේ දෙක පොඩක් වින් කරගන්න විදිය චූටක්
නෑ ඒක වෙන්න පුළුවන්. يعني දැන් අපි මේවත් අල්ලගන්න පුළුවන්නේ. මේකිනුත් මම කෙනෙක් හදාගන්න පුළුවන්. මට තමයි සතිය තියෙන්නේ, අනිත් කෙනාට නම් නැහැ. මට නම් තියෙනවා දැන් ඉන්ද්‍රිය සතියක්, අනිත් එක්කෙනාට නම් නැහැ. කොහොම ඉතින් අපි මේ වැනුත් මේ හදා ගන්න පුළුවන්. ඉතින් එතන ඒ ඒ එතන පෙන්නුම් කරන්නේ ඇත්තටම අපි තාම විපස්සනාව ගැන මදි අපේ අවබෝධය. ඒ කියන්නේ මේවා අල්ලගෙන මේ හැකියාවන් අල්ලගෙන කෙනෙක් හැදීම කියන එක වලක්වන්න අපි තාම ඉගෙනගෙන නැහැ. අපි තව තව ගැඹුරට යන්න යන්න තේරුම් ගන්න තියෙන්නේ කොහොමද මේ මමෙක් හදන්නේ? කොහොමද පුජ්‍යල භාවයක් ගොඩනගන්නේ? කොහොමද මැනීම් කරන්නේ? ඒවත් ඉතින් වලක්ව ගන්න ඕනේ. ඉතින් ඒ කියන්නේ ඒකයිල ඉතින් තව මේ විපස්සනා වඩන්න වඩන්න අපිට තව දියුණු විය යුතු පැති. අහංකාර මමංකාර මානානුසය න හොಂತಿ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේ අහංකාර මම කියලා ස්වභාවයක් හදන ආකාරය, මගේ කියලා ස්වභාවයක් හදන ආකාරය, ඊට පස්සේ මම කියලා හැඟීමක් හදන ආකාරය. මම මෙතන ඉන්නවා, අරයා අතන ඉන්නවා, එයා හොඳයි එයා නරකයි එහෙම කියලා මමයි තව කෙනෙකුයි අල්ලගෙන කරන ඒ සංසන්දනේ මැනීම. ඉතින් මේ සියල්ල ඉතින් තේරුම් ගන්න අවශ්‍යයි. ඉතින් සූක්ෂම වීමක් ඇත්තම තියෙන්නේ. ඇත්තම දැන් අපි මේ කතා කරන්නේ සූක්ෂම විපස්සනාව. දැන් අපේ හිතේ පහළ වෙන රාගයක් තෝරගන්නවා කියන එක එච්චර අමාරු නෑ. හිතේ පහළ වෙන ද්වේෂයක් තෝරගන්නවා කියන එක එච්චර අමාරු නෑ. හැබැයි මේ මොනා හෝ දෙයක් අල්ලගෙන මමත්වයක් ගොඩනගා ගන්නවා කියන එක කෙනෙක් කුජල භාවයක් මම මෙතන ඉන්නවා කියලා ස්වභාවයක් ඒක ගොඩනගා ගන්නවා කියන එක පාට අපිට තේරෙන්නේ නැහැ. ඒක සූක්ෂමයි. ඒතර ඒ සූක්ෂම බව හිත තුළ දියුණු වෙන්න එතකොට අපි ඒ කෙනෙක් හදන හැටි, කෙනෙක් හදන්න අපේ හිත දඟලන හැටි, අපේ සිතුවිලි වලින් ඒ සඳහා යම්සි අනුග්‍රහයක් ලැබෙන හැටි, ඉතින් මේවා තේරුම් අරගෙන හිත නිකන් සැහැල්ලුවෙන් තියා ගැනීමක් විතරයි අන්තිමට කරන්න වෙන්නේ. උපාදාන වලින් තොරව පැවැත්වීමක් විතරයි අන්තිමට කරන්න වෙන්නේ. ශූන්‍යව තබා ගැනීමක් විතරයි අපිට කරන්න වෙන්නේ. මොකද ඊට එහා ගිය ගමන් ආයි කෙනෙක් හදනවා. ආයි මමෙක් හදනවා. පුජ්ජලයක් හදනවා. මේව තත්ත්වයක් තියෙනවා.
හොඳයි සංසය. ඒ කියන්නේ එතනදීම මේක
දකින්න
ආත්ම ස්වභාවයක් දුනා කියලා
දකින්න
ගැනීමම ප්‍රමාණවත්
වෙනවා. ප්‍රමාණවත් ප්‍රමාණවත්. ඒ කියන්නේ එතන දැක්කනම් ඒක ඊට පස්සේ අපි දිගට හදන්න යන්නේ නැහනේ. ඒක අපි පෝෂණය කරන්න යන්නේ නැහනේ. ඊට පස්සේ ඔන්න ඒක වලකිනවා. ඊට පස්සේ ඔන්න අපි හිතමු විනාඩි 5ක් 10ක් යනකම් ආයි මම මේක හැදිල්ලක් නැහැ. අපි නිකන් සැහැල්ලුවෙන් මෙ හිටියා. ඊට පස්සේ ආයෙත් ඉතින් හදන්න පුළුවන්. එතකොට ඉතින් ආයෙ බලන්න ඕන. යුද්ධයක් තමයි තියෙන්නේ ගලුවා.
ඊළඟ දහම් ගැටලුව ශ්‍රී ලාල් මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
දරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
මගේ ප්‍රශ්නතර මහතුමා උපස්ථායක සමානව තමයි. දැන් අපි මේක භාවනා පැත්තෙන් කියලා හිතලා ගත්තොත් දැන් අපි සාමාන්‍යයෙන් අපි හිතන්නේ සාමාන්‍ය කියන්නේ අපි දැන් කාම සංඥාවක් ඉන්නකොට ඒකෙන් ඒක ගිවන් කරන්න අපි රූප අරමුණකට හිත යොදලා එතකොට අපිට භාවනා එහෙම කරගෙන යනකොට අපට තේරෙන්නේ අර ගොරෝසු සංඥාවක් විතරලා අපි යන්නේ තුනී සංඥාවකට කියලා. එතකොට තුනී සංඥාවකට ගියාට පස්සේ දැන් අර මහත්තුත් ආපදියට පස්සේ එතන තේරෙනවා එතන ඒ හරිය නිදිමත කරන නිකන් නිදිමතයි නිකන් සරල ඒක නිකන් අසරණයි නිකන් පාළුයි වගේ. එතකොට ඔය මොකක්ද එල්ලෙන දෙයක් නෑ වගේ. එතකොට අපේ සතියත් එතන නිකන් දුර්වල වෙගෙන යනවා වගේ තමයි මට තේරුනේ. එතකොට සරණස එතනදී සමානට කොහොමද ඉඳකට යනවා සමාන නිින්දක් නොවන වෙන කොහරි යනවා. මෙතනදී මොකක්ද අපි සාමාන්‍ය ප්‍රායෝගික කොකද්ද
කළ යුත්තේ කියලා නෑ නෑ ඒක තමයි. අරමුණ සියුම් වෙද්දී අපි ආයි අරමුණ ගොරෝසු කරලා හරියන්නේ
නැහැ.
එහෙම නැත්නම් ගොරෝසු අරමුණක් හඳුල්ලා දීලා හරියන්නේත් නැහැ. ඉතින් උතන්දී ඇත්තටම සිහියමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් නිින්ද කියන්නේ සිහිය මදි වුණොත් නිින්දට යනවා මහත් ඇකුවා. වෙන ගොරෝසු අරමුණක් හඳුල්ලා දුන්නොත් ආයෙත් හිත ගොරෝසු වෙනවා. ආයෙත් හිත මේ අර තිබිච්ච හදාගෙන ආපු සූක්ෂම භාවය අපිට අහිමි වෙනවා. ආයෙත් අපි විඥාණයට ඉන්න තැනක් හදලා දුන්නා වෙනවා. ඒ නිසා මේ වගේ තැන් ප්‍රායෝගිකවම අපි ඒ කියන්නේ වරද්දම ඕනේ හදන්න. කියන ආයි නිින්ද යනවා ආයිත් හිත ගොඩ දා ගන්නවා ආයිත් නිින්ද යනවා ආයිත් හිත අවදි කරලා සූක්ෂමව තියා ගන්නවා ওই විදිහට ඉතින් හද හදා යන්න ඕනේ. ඉතින් ඇත්තටම මෙතනට අපිට හිතේ ඇත්තටම අපි තේරුම් ගන්න තියෙන්නේ මෙතන හිතේ අවදිමත් බව අඩුයි කියන එකනේ. ඒ කියන්නේ සතිමත් බව සමානයි අවදිමත් බව කියන එකට. දැන් අරමුණ ගොරෝසු අවස්ථාවේදී අවදියෙන් ඉන්න පුළුවන්. හැබැයි අරමුණ සියුම්ම අවස්ථාවේදී තාම අවදියෙන් ඉන්න බෑ. ඒ කියන්නේ හිතේ අවදිමත් ගතිය තාම අඩුයි. එයාව අවදියෙන් තියන්න නම් හිත ටිකක් ගොරෝසු කරලා අවුස්සලා තියන්න ඕනේ. එහෙම නැත්නම් එයා නින්දට යනවා. ඒ නිසා මෙතෙන්දී ඒ සතියේ සූක්ෂම භාවය, අවදි භාවය තමයි වැඩි කරන්න තියෙන්නේ. ඉතින් ඒකට ඉතින් දැන් මේක මේ වෙලාවේදී පර්යංකේදී කරගන්න අමාරු නම් ඒක ඇත්තට මේ සූක්ෂම භාවය වැඩි කරන්න පුළුවන් සක්මනේදී. සක්මන කරද්දී ටික සූක්ෂමව බලබලා එතන බලබලා තව තව විනිවිද දකිමින් ඒ සතිමත් බව කියන පැත්ත ටිකක් ඉස්සරහට ගන්න පුළුවන් නම් එතකොට ඉතින් අර ඒ ඉන්ද්‍රියක් වශයෙන් ඒක තව තව වැඩිලා තියෙනවා. ඊට පස්සේ දියුණු වෙච්ච සතියකින් සූක්ෂම වෙච්ච සතියකින් ඊට පස්සේ අපි ඇවිල්ලා වාඩි වෙනවා. එතකොට අර කලින්ට වඩා අවදි ගතියක් තියෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ දවසින් දෙකෙන් නෙමෙයි මේ වගේ අර වරද්ද හද හදා යා යුතු ගමනක් තමයි තියෙන්නේ.
එහමයි සර්. මම සත්‍යයට සමහරවිට මෙහෙම කරන්න බලනවා. එතන සාමට පොඩි නිකන් අර ආලෝකවත් ගතියක් හරින් අර සවුන්ඩ් ඔෆ් සයිලන්ස් එකක් වගේ ඒකට හිත යොමු කරනවා වගේ නිකන් ફોකස් කරනවා වගේ බලන එක හරියද
නැහැ. නෑ එතනත් ඉතින් අපි අරමුණක් හඳුනලා දීමක් තමයි වෙන්නේ. හැබැයි මේ ඒ කියන්නේ මේ අරමුණ සියුම් හින්දා අපි ගොරෝසු අරමුණක් හඳුනලා දෙනවා. ඒකත් ඒක ඔව් ඔව් ඒ කියන්නේ ඔතනදී නිින්ද යන එක වෙන්න පුළුවන්. හැබැයි ඉතින් අපි ඒක වළක්වන්න කියලා ගොරෝසු අරමුණක් අනුල්ලා දෙන එක නම් නිවැරදි උපක්‍රමයක් නෙමෙයි. ඔව්. නැවත කර කරම ඔය නිින්ද අවදියෙන් ඉන්න පුළුවන්ද? නිින්දට අවදි වෙන්න පුළුවන්ද? අරමුණ සූක්ෂම වුණත්, අරමුණ නොපෙනී ගියත්, කිසිම අරමුණක් හිතර නැති වුණත් ඉන්න පුළුවන්ද අවදියෙන්? ඔන්න ඕක තමයි හදන්න තියෙන්නේ. ඔව්.
ඒක
සාංගස් හොඳයි
අද ධර්ම දේශනාවට අදාළ එකක් නෙමෙයි මේ පසුගිය පොය දවසේදී ඒ කියන්නේ සාකච්ඡා වෙච්ච දෙකදී ආපු මේ ගැටලුවක් පැහැදිලි කරගන්න.
ඔව්.
එතනදී ස්වාමීන් වහන්සේ දැන් අපි බොහෝ විට පොය දවසටදී වැඩිපුරම කරන්නේ පෙරහැර යනවා, මල් පහන් පූජා කරනවා, ඒ වගේ ආමිසයට අදාළ දේවල්.
ඔව්.
එතකොට එතනදී ප්‍රකාශ වුණා ඒ වගේ කුසල් වැඩ කරන්න කරන්න ප්‍රඥාව දියුණු වෙනවා කියලා. ඒක මට පොඩ්ඩක් අපහැදිලි. මොකද මම මට දැනුණු විදිහට අපි ඒ වගේ කටයුතු කරන්නවා කියලා කියන්නේ පොය දවසට කෙලෙස් ඇතිවන එක යටපත් කර තබා ගැනීමක් කියන එක හැටියට තමයි මට වැටහුනේ. නමුත් ප්‍රඥාව වැඩෙන්න නම් අනිවාර්යයෙන්ම ඒ වැඩ කරන කොට වුණත් සතර සතිපට්ඨානය තුල පිළිහිටගෙන කරන්න පුළුවන් නම් තමයි ප්‍රඥාව වැඩෙන්න කියන එක තමයි මගේ.
ඔව්. ඒක තමයි. ඔව්. ඒක තමයි ඉතින් මටත් කියන්න තියෙන්නේ. හුඟක් කලාවට පොය හොය වෙලසනහන් ගත්තොත් ඔය වගේ මොනහරි පෙරහැර යනවා හරි මේ වගේ දේවල් තමයි තියෙන්නේ. නමුත් ඒ තේ ඉතින් ප්‍රඥාවක් වඩනවා කියලා කියන්න බෑ. මේ ඒක ඒවා ඉතින් සිහියෙන් කරන්න පුළුවන් නම් සතිපට්ඨානයකින් කරන්න පුළුවන් නම් ඉතින් එතකොට ඉතින් ඇත්තටම ඒවා කරන්න යන්නෙත් නෑ. තමන්ගේ වැඩක් බලා ගන්නවා. හුදෙකලා වෙනවා. අධිකුසලයේ සඳහා උත්සාහවන්ත වෙනවා. ඔය දේවල් වෙනුවට. ඒක තමයි එතකොට කෙරෙන්නේ. ඒ නිසා ඉතින් එක එක අය ඉන්නේ ඉතින් එක එක මට්ටම් වල ඉතින් අපිට දොස් කියනවා වෙනුවට ඉතින් අපි බලන්න තියෙන්නේ මොකද්දනේ වඩා නිවැරදි කියලා.
එහෙමයි. ඔව්. ඒක ගැන පැහැදිලි කරගන්න. මොකද ඒකයි මට ඒකෙන් කොහොමද
ඒකෙන් නම් මාත් හිතන්නේ. ඒ වගේ දේවල් වලින් ලොකු ප්‍රඥාවක් වැඩි කියලා ඉතින් හිතන්න අමාරුයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි ඔබ වහන්සේ අවස්ථාව දුන්නට
දෙවන සන්නයි. හොඳයි පින්වත්නි, එහෙනම් අදත් අපි පැයක පැය දෙකක කාලයක් ධර්ම දේශනාවේ සහ ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තිනෝ. මේ අන්දමින් අපි රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. සම්ප්‍රදායනුකූලව එත්තාවතාචාදී ගාථා සජ්ජහනා කරමු. එත්තාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු
සාදු සාදු සාදු. ගෞරවණීය පින්වත් ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේගේ දෙපා නමද නමස්කාර කිරීමට අවසරයි. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දම් පස්සිතුම් වන්දිතුම් වරං ශාරිපුත්තාති තේරාණං ආගතම් පටිපාටියා ශ්‍රද්ධා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ගෞරවණීය පින්වත් ස්වාමින් වහන්සේට නිරෝගී භාවය දීර්ඝායුෂ සම්පත් ලැබේවා කිය අප සියලු දෙනා ප්‍රාර්ථනා කරනවා.